ਅਪੇ ਆਯੁਸਮ ਉਹ ਸੱਜਣ ਸੋਚੈ ਕਰਨ ਇਦੀ ਭਾਵਨਾ ਆਯੁਸੰਕਾਰ ਉਹ ਸੱਜਣ ਸੋਚੈ ਮਾਂ ਵਿਸਿਮ ਮਿਸੇ ਅਸਨ ਲਦੀ ਇੱਕ ਸਮੇਂ ਕੀ ਭਾਗਤੁਨ ਮਹਾਂਸੇ ਵਿਸ਼ਾਲਪੁਰ ਮਹਾਮਣੀ ਊਟਾਗਾਰ ਸਾਲਾਵੇ ਵਿਹਾਰੇ ਵੈਡਾਸਨ ਸੇਟ ਇਹ ਸਮੇਂ ਭਾਗਤੁਨ ਮਹਾਂਸੇ ਪਿਰੋਰਵੇ ਹਿੰਦ ਪਿਰੋ ਪਾਸੇਵਗਿਨ ਵਿਸ਼ਾਲਪੁਰਟ ਪਿਲੁਪਿਨਸ ਪੈਸਦੇ ਵਿਸ਼ਾਲਪੁਰ ਪਿਲੁਪਿਨਸ ਹੈਸਿਰ පසු බත්ති පිණ්ඩපාතයෙන් පෙරලා වැඩිසේක් අනද තෙරුම් බනවා ආනන්දේනි හිඳිනා ඇතිරියෝ ගනුව දිවා විහරණය පිණිස චාපාල චෛත්‍යත යන්නමින් වදාළ සේක. එසේ වහන්සේ ගියා අනද තෙරූ භාගතුන් වහන්සේට පිළිවඳන්දී හිඳිනා අතිරියගෙන භාගතුන් වහන්සේ පසු පසින් වැඩිය. එක් බෙත්තෙන් භාගතුන් වහන්සේ චාපාල චෛත්‍ය කරා එළඹිසේ. එළඹ පනවන ලද අසුනේ වැඩහුන් සේක. භාගතුන් වහන්සේ වැනේදීම ආනන්දේනි විසල්පුරයේ සිත් කලුවේ උද්‍යාන චෛත්‍ය සිත් කලුවේ ගෞතමක චෛත්‍ය සිත් කලුවේ සප්තාම චෛත්‍ය සිත් කලුවේ බාහපුත් චෛත්‍ය සිත් කලුවේ සාරානන්ද චෛත්‍ය සිත් කලුවේ චාපාල චෛත්‍ය සිත් කලුවේ ආනන්ද යම් කෙසේ විසින් සතර ඉද්ධිපාදයෝ වඩන ලද්දාහුනම් බහුල වශයෙන් කරන ලද්දාහුනම් යුක්ත යානයක් මෙන් කරන ලද්දාහුනම් පිහිටන තැනක් මෙන් කරන ලද්දාහුනම් සිද්ධ කරන ලද්දාහුනම් පුරුදු කරන ලද්දා වුණා මොනවට නිපද වන ලද්දා වුණා හිතම කැමැත්තේ නම් ආයුෂ කල්පයක් හෝ ඊට වැඩි කාලයක් සිටිය හැකි වන්නේ ආනන්දිනි තථාගතයන් වහන්සේ විසින් සතර ඉද්ධිපාදය භාවිතේ බහුලීකතේ යානිකතේ වාස්තුකතේ අනුෂ්ඨිතේ පරිචිතේ සුසුමාරද්දේ ආනන්දිනි තථාගතයෝ කැමැත්තේ නම් ආයුෂ කල්පයක් හෝ ඊට වැඩි කලක් සිටිය හැක්කාවි වදාළසේක මෙසේත් භාගතුන් වහන්සේ විසින් දඩු සංඥාව ඉපදීම කරන ලබන කල්ලි ඕලාරික අවබෝධයේ ඒ කියන්නේ හින්ට් එකක් දුන්නා කියන කරුණ ලබන කල්ලිත් ආනන්ද තෙරණු විසින් ඒ දැනගන්නට නොහැකි වූ මරුන් විසින් මඩන ලද සිත්සත් තුසේ වහන්ස භාගතුන් වහන්සේ බොහෝ දිනාට සිත පිණිස බොහෝ දිනාට සුව පිණිස ලෝට අනුකම්පා සඳහා දෙවිසුන්ට යහපත පිණිස හිත පිණිස සුව පිණිස කල්පයක් හෝ කල්පයකට වැඩි කාලයක් සිටසේකයි සුගතයන් වහන්සේ කල්පයක් හෝ කල්පයකට වැඩි කාලයක් සිටසේකයි භාගතුන් වහන්සේ නොඇත. එතකොට මෙතන පෙන්නනවා මේ තථාගතයන් වහන්සේ ඒ චෛත්‍ය තීන තැනට ගිහිල්ලා පෙන්නවා මේවා මේ සිත් කලුවේ කියලා. ඒ සිත් කලුවේ කියලා කියන්නේ මේ සාමාන්‍ය මිනිස්සුන් ඇලෙන ස්වභාවයෙන් නෙමෙයි බුදුහාමුදුරුවෝ පෙන්වුවේ හින්ට් එකක් දුන්නා. දැන් තථාගතයන් වහන්සේ වයසට ගිහිල්ලානේ අවුරුදු 80ක් ආයුෂ කාලයකට ගිහිල්ලා. එතකොට බුදුහාමුදුරුවන්ට තවදුරටත් ඉන්න බැරියේ කියන එක කෙනෙකුට සිතෙනවානේ. එතකොට තථාගතයන් වහන්සේ මේ ඒ බුදුහාමුදුරුවන්ට රහතන් වහන්සේලාට තියෙන්නේ ඔය නොලෙජ් ඉන්ස්ටන්සස් තමයි ඔය දේවල් සිත් කලුවේ කියලා මිනිස්සුන් කියනවා කියන එක ඇර ඒකත් එක්ක දුවන ස්වභාවයක් මොනවාක්වත් ඇත්තේ නැහැ. එතකොට බුදුහාමුදුරුව පෙන්නවා ඒ මට මේක මහා දුකක් නෙමෙයි තව ටිකක් ඉන්න පුළුවන් එහෙම කියන එක පෙන්වුවා. එතකොට එදින්දි පෙන්නවා තථාගතයන් වහන්සේ ඒ කියන්නේ ඕනම කෙනෙක් ඉද්ධිපාදයන් වඩලා තිනවා නම් ඒ පුද්ගලයාට ආයුෂ කල්පයක් ඒ කල්පයකට වැඩි කාලයක් ඉන්න පුළුවන්. ඒක කල්පය කියන එකත් විදාකාර වූ අගයන් තියෙන එකක්. ඒක භාවිතා කරන බොහෝ දේවල් වලට අවුරුදු 100ක් විතර මිනිස්සු ජීවත් වෙනකොට ඒකටත් කල්පයයි කියලා කියනවා. ඊළඟට ওই මිනිස්යන්ගේ ආයුෂ අවුරුදු 10 ඉඳන් ගාක්ම ලක්ෂ ගානකට වැඩි වෙලා ඊට පස්සේ ආපහු අවුරුදු 10කට බහිස්සාම එතන කල්පයයි කියලා කියනවා. ඉතින් මහා විශාල කාලයක් මේ විනාශ වෙලා ලෝකෙ විනාශ වෙලා ආපහු නැවතත් හැදෙන කාලයන් තියෙනවා කන්ට්‍රැක්ෂන් එක්ස්පැන්ෂන් වෙලා. ඒ වටත් ඒ කල්පයයි කියලා කියන ඉතින් වෙලක් කියලාට ඒ අසංකේ කල්ප මහා කල්ප ආදී වශයෙන් වචන භාවිතා වෙනවා. මෙතන මේ අදහස් වෙන්නේ අර අවුරුදු 100ක් ඒ කාලේ ආයුෂ අවුරුදු 100ක් නම් ඉතින් ඒ 100ක් වගේ කාලයක් දැන් බුදුහාමුදුරුවෝ ඉන්නම් ප්‍රය 80ක් ඉන්නේ 100ක් වගේ කාලයක් ඉන්න පුළුවන් ඒ කියන්නේ ඊට වඩා පොඩ්ඩක් කොන්න වැඩියෙන් ඉන්න පුළුවන් දැන් ඒ කාලේ කාශ්‍යප මහරහතන් වහන්සේ අවුරුදු 180ක් 160ක් වගේ කාලයක් මේ හිටියා ආනන්ද හාමුදුරුවෝ 120ක් දුරයි. එතකොට ඒ වගේ ඉන්න පුළුවන් ඒ කියන එක තමයි මේ පෙන්වුවේ. එතකොට එදින්ද පෙන්නවා මේ ඉද්ධිපාදයෝ මෙතන බහුලීකරණය කරාය කියලා ප්‍රතිපාදේ භාවිතය කියන්නේ ඩෙවලොප් කරලා තියෙනවා. බහුලීකතිය කියලා කිව්වම පර්සුවිට් කියලා කියනවා. යානිකතිය කියලා කිව්වම ඒක හරියට නිකන් යානයක් වාගේ කළා කියලා ඉදදී. වාස්තුකතිය කිව්වම given ground කියන එකයි එතන පෙන්නන්නේ. අනුශ්චිතය කිව්වම ස්ටඩි කියලා කියනවා. පරිචිතය කියලා කිව්වම කන්සොලිඩේටඩ් කියලා කියනවා. එකට එකතු කරන කියන එක. සුසුමාරද්දේ කියලා කිව්වහම එතන පෙන්නනවා ඒ මන මොනවට පරිපූර්ණ කරා කියලා නැත්නම් වෙල් අන්ඩර්ටේකන් කියලා කියනවා. ඒ කියන්නේ ඔය පටිසම්දා මග්ගේ පෙන්නනවා ඔය ක්ලේශයන් පරිඋත්ථානයන් සංස්කාරයන් කියන ඒවා විසම වෙනවා. එක එක ආකාරයි මේ සංස්කාරය මේ ආකාරයි ආදී වශයෙන් විසම වෙනවා. ශාන්ත ස්වභාවයෙන් පනීත ස්වභාවයෙන් නිරෝධය කියන එක සමධර්ම තියෙනවා. නිරෝධේ නෑ මේක කම්පයා කරන්න පුළුවන් කමක් නෑ කිසිම එකකට. එතන තියෙන්නේ සම්පූර්ණයෙන් නැතිකම කියන එක එතන සමධර්ම ඇත්තේ කියලා එක පෙන්වන. එතකොට මෙතනින් පෙන්වන තථාගතයන් වහන්සේට මේ විදිහට ඉන්න පුළුවන් කව නමුත් ආනන්ද හාමුදුරුවෝ හරියට මායාව විසින් සිත මැඩ පවත්තලා ඉල්ලුවේ නැතුව වගේ ඉල්ලුවේ නැtei කියලා කියනවා මේ තවදුරටත් තින්න කියලා. දෙවෙනි පාඩත තථාගතයන් වහන්සේ කිව්වහම ආනන්ද හාමුදුරුවෝට ඉල්ලන්න බැරි වුණා. තුන්වෙනි පාර්තත් කිව්වහම ඒ ආනන්ද හාමුදුරුවෝ මරුවන් විසින් මඩන ලද සිත් ඇස්සේ නොයදුව කියලා කියනවා. එතකොට අපි එහෙනම් මේ ඉද්ධි කියන ඒවා ඉගෙන ගන්න ඕනේ. ඉද්ධි කියන ඒවායි සූත්‍ර දේශනාවට අපි ආපහු පස්සේ එමු. එතකොට මේ ඉද්ධි කියන එකේ ඔයගලන්ට පේනවා ඩයග්‍රම්ස් වගේ අදීලා තියෙනවා. ඉතින් අපි මුලින්ම ඒ අඥිත බ්‍රහ්මලෝකේ රහතන් වහන්සේට පුතපුතාවේ පළ කරන මේ ධර්මයේ දුන්නට දෙවෙනුවට ඔයගලන්ට පේනවා මේ ඩයග්‍රෑම් එකේ පෙන්නනවා කොහොමද හතරවෙනි ධානය කියන එකට යන්නේ කියන එක. එතකොට හතරවෙනි ධානයට ඔයගලන්ට පේනවා මේ යටපැත්තෙන් පේනවා මේ බොජ්ජංගය කියන එක භාවිතා කරනවා. උඩ පැත්තෙන් අරියටමග කියන එක තියෙනවා. දෙපැත්තෙන්ම උපේක්ඛාවෙන් අප්‍රමාණයට කියන එක එන්න පුළුවන්කම කියන එක තියෙනවා. එතකොට උපේක්ඛාව කියන එකට එන එක පළවෙනි අපි බොජ්ජංග පැත්තෙන් බැලුවොත් අපිට පේනවා පළවෙනිම මේ භික්ෂුන් වහන්සේ නමක් හරි කවුරු හරි ඒ විවිච්ඡේව කාමෙහි විච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවේකදං ප්‍රීතිසුඛං ප්‍රතම ධානං උපසම්පච්ච විහෙරදි කියලා එතන අපිට පුළුවන්කම තියෙනවා ප්‍රතම ධානියට කියන එකට එන්න. එතකොට මේ ප්‍රතම ධානියට එන්න අපි භාවිතා කරනවා ඒ කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා විතක්ක සහිතව විචාර සහිතව ප්‍රීතියෙන් උපන් මේ ඒකාග්‍රතාවය ඇති පළවෙනි ධානය. එතකොට එතෙන්දී විතක්ක විචාර කියලා කියන්නේ නෙක්ඛම්ම විතක්කේ, අව්‍යාපාද විතක්කේ, අවිහිංසා විතක්කේ කියන විතක්කේ තමයි භාවිතා කරන්නේ. එතකොට නෙක්ඛම් මේ භාවිතා කිරීම පිණිස දෙතිස් ගුණපයක් කියන එක සිහි කළා. කෙස්, ලොම්, නිය, දත්, මස්, සම්, නාර, ඇට, ඇට මිදුළු, වකුගඩුව ඔය විදිහට ඒ දෙතිස් ගුණපයක් කියන එක සිහි කිරීම කියන එක කළා. ඉතින් ඒ සිහි කිරීමෙන් තමයි යාට ඒ ප්‍රථම ධානය කියන එකට එන්න පුළුවන්කම කියන එක තියෙන්නේ. එතකොට එතන සතිය භාවිතා කළා ඒ ප්‍රීතිය සහිතව ඒ පළවෙනි ධානයට. දැන් ප්‍රීතිය ඇති වුණාම යා කල්පනා කරනවා මට දැන් මේ ප්‍රීතිය කියන එක ඇති වෙලා තියෙනවා. මේ ප්‍රීතිය මම සතුටුයි. නමුත් මේ ප්‍රීතිය ලබා ගැනීම සඳහා මට මිලක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද මේ මිල මම 23ක් සිහි කරන්න ඕනේ. මේ කෙස්සේ ලොම්මේ ආදී වශයෙන් 32ක් සිහි කරන්න ඕනේ. මෙයා මේ මිල ගෙවන්න කැමති නෑ. මෙයා කාලයක් ගිහිල්ලා යාගේ සතිය තවදුරටත් වැඩි වෙලා ඒ කෙස් කියලා භාවනා කරාද ලොම් කියලා භාවනා කරාද යම් කිසි ආකාරයකට යාකට අසුචි ආදී වශයෙන් බැලීමේ නැති වුණා වූ යම් වූ අවබෝධයක් තියෙනවාද ඒ අවබෝධය භාවිතා කරනවා. මේ ඔක්කොම එක જાතිය. මේක අර මල්ලක තියෙන ජරා ගොඩක් වගේ එයාට කල්පනා වෙනවා. එතකොට අන්න ඒ විදිහට සතියක් ඇති වුණාම එයාට පෙන්නනවා අර තමන්ගේ පෙර තිබුණා වූ ඒ විතක්ක ਵਿਚාරයන් කියන ඒවායි රූප සමය කියන එක. විතක්ක ਵਿਚාරාණං රූප සමයක පහ වෙලා ගිහිල්ලා අජ්ජත්තං සම්ප්‍රසාදනං චේතසෝ ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං විවේකදං ප්‍රීති සුඛං ဒုတိය ධානං උපසම්පච්ච විහෙරති කියලා. ඒක දෙවෙනි ධානයට ගිහිල්ලා යා වාසය කරනවා. මේ වෙලාවේදී යා දෙතිස් ගුණපයක් කියන එක එයා සිහි කරන්න ඕන ගමක් නැහැ. දැන් දෙවෙනි ධානයේ ඉන්නකොට යාට ප්‍රීතිය තියෙනවා. යා කල්පනා කරනවා මට මේ ප්‍රීතිය තියෙනවා. මේ ප්‍රීතිය මට කායිකව දැනෙනවා. ඒතකොට මේ කායිකව දැනෙනවා නම් යමක් මම මේකට ඇලෙන්න පුළුවන් ඒ කියන එක කල්පනා කරනවා. එතකොට ඒක නිසා ඒ ආදීනිමේ දැකලා මෙයා ඒ ප්‍රීතියට විරාගයක් ඇති වෙනවා. එතෙන්දි පෙන්වනවා ප්‍රීත්‍යාච විරාග උපේක්ඛතෝ සතිමා සුඛ විහරಂತಿ තන් තතිය ධානා උපසම්පච්ච විහෙරති. තුන්වෙනි ධානයට යනවා. ඒ කියන්නේ අර ප්‍රීතියට අනුතුරුව තියනා වූ ඒ තුන්වෙනි ධාන සුඛයට එයා කැමති වෙනවා. ඉතින් අර තුන්වෙනි ධාන සුඛයේදී යාට පේන මොකද බොහොම සපක් තියෙනවා. මොක රහතන් වහන්සේලා ඒක පෙන්වන්නේ ආර්ය පුද්ගලයන් පවසන්නේ මේක තමයි ඉහළම සප කියන එක ගත්තාම. ඒ කියන්නේ මේකේ සියුම්ව කායික වේදනාවක් තියෙනවා. මේක හුඟක්ම මනසෙන් තමයි මේ වේදනාව කියන එක දැනෙන්නේ. මං කිව්වේ අර මූණ හැම හරීම සපයි. මේ ඇස් දෙක කියන එක බොහොම සපක් දැනෙනවා. ඊළඟට ඒ අයි ලිඩ් එක දැනෙනවා බොහොම සපට. ඇස් දෙක දැනෙනවා. ඇතුලෙන්ම සප දැනෙනවා. ඊට පස්සේ මේ මුළු මුහුණම පුදුමාකාර වූ සපක් පවතිනවා. එතකොට අන්න එහෙම සපක් සහිතව එයා ඉන්නවා. එයාට කල්පනා වෙනවා මම මේ සපයි සපයි කියලා කියන්නේ. එතකොට ඔයාගේ ධානයකට ගිහිල්ලා කෙනෙක් පොඩ්ඩක් මනස යොමු කරලා බැලුවොත් එයාට පේනවා මේ මූණට මනස යොමු වුණාම අවධානය යොමු වුණාම බොහොම සපයි. හැබැයි තමන්ගේ වාඩිලා ඉන්න පුටුවේ මේ තද වෙලා තියෙන ස්වභාවයේ කොන්ද තද වෙලා තියෙන ස්වභාවයකට බැලුවාම මේක බොහොම වේදනාවක්. දැන් ඕගලන්ට දැන්ුණත් පේනවා එහෙම වේදනාවක් තියෙනවා කියලා. එතකොට මෙතෙන්දි එයාට පේනවා මේ සත්‍ය වශයෙන්ම තියෙන දුක්ඛය තමයි අපිට මේ පල්ලෙහැයින් දැනෙන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ දුක්ඛ සත්‍යයක්. එහෙමනම් මම මේ සුඛයි කියලා කියන්නේ මොකක්ද? අර දුක්ඛේ తాවකාලිකව පහකේ පහ වෙලා තියෙන එක තමයි මේ සුඛය කියලා කියන්නේ. අර තමන්ගේ ඉන්ද්‍රියන් දිනු වීම නිසා, ඒ ශ්‍රද්ධා විරිය සත සමාධි ප්‍රඥා ඉන්ද්‍රියන් දිනු වීම නිසා මේ ඔළුවේ විඥානීය ධාරාවක් වශයෙන් ඒ ඉන්ද්‍රියන්ගෙන් ඉන්ද්‍රියන්ට ගමන් කිරීමක් වාගේ දෙයක් සිද්ධ වෙනවා. මේක නිසා තමයි මේ සුඛය කියන එක තියෙන්නේ. එහෙමනම් මේ සුඛය తాවකාලිකයි. මේක දැන් භාවේ දැන් පාවේ දැන් පහ වෙලා සත්‍ය වශයෙන් තිබෙනා වූ දුක්ඛය දැන් මතුවේ කියලා මෙයා කල්පනා කරනවා. ඒක නිසා මෙයාට ඇති වෙනවා අර සුඛයට උපේක්ඛාවක් ඇති වෙනවා. දැන් මැරී කියලා හිතාගෙන ඉන්න නිසා ඒක නිසා ඇතින් හතර නිධානයට යනවා. ඉතින් දෙපෙන්නන සුඛස්සච පහාන දුක්ඛස්සච පහාන පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අස්තංගම අදුක්කම සුඛං උපේක්ඛා සති පාරිසුද්ධින් චතුත්ථ ධානං උපසම්පච්ච විහෙරති කියලා හතරවෙනි ධානයට යනවා. එතකොට ඇතින්ද අපි පෙන්නවා දුක්ඛස්සච පහනා කියලා කිව්වම දුක්ඛය අපි පහ කළේ ප්‍රථම ධානයට ගිය වෙලාවේදී. එතෙන්දි කායිකව තිබින්නා වූ වේදනාව නැහැ. අර ප්‍රීතියක් දැනෙන ඔළුවේ එතෙන්ටයි අවධානී. ඒක නිසා දුක්ඛය පහ වුණා. ඒකෙන් එයා දැවෙන්නේ නැහැ කායික පීඩාව. ඊළඟට සුඛය කියන එක පහ කළා. තුන්වෙනි ධානයෙන් හතරවෙනි ධානයට යනකොට සුඛස්සච පහනා. පුබ්බේව සෝමනස්ස දෝමනස්ස සොම්නස් දොම්නස් දෙකේ නම් තියෙන්නේ අස්තංගමයක් තමයි කියන එක. අපි බැලුවර සමාධි භාවනා සූත්‍රයේ හැටියට අර නාභි නන්දති නාභි වදති නජෝසාය තිට්ඨති කියලා එහෙම කිරීමෙන් විතරයි මේක නැති වෙන්නේ. ඒ කියන්නේ අපිට පේනවා ඒ පෙර යම්කිසි මේ දොම්නසක් මට ඇති වුණා නම් මේ රූපේ හේතු කොටගෙන. එතකොට ඒ දුම්නස කියන එක මට නැති වෙන්නේ. ඒ කියන්නේ මම කිසි පුද්ගලෙක් දිහා බලනවා අභිජ්ජා වෙනවා. අභිජ්ජා වෙච්ච ගමන් මට දුම්නසය කියන එක ඇති වෙනවා. කම්පයා කරලා බලනවානේ. දැන් මිනිස්සු දිහා බලනවා බැලුවාම හරි ලස්සනයි කියලා හිතෙනවා. තත්පරෙන් 10න් එකක් යන්නේ නැහැ. අර ලපේ නැත්තම් හොඳයි කියලා තමන්ගේ සිතට එන්නේ. එතකොට දුම්නසය එතනම මතු වෙනවා. එතකොට අන්න ඒකත් එක්ක අපිට පේනවා අභිජ්ජා වුණා මේ දුම්නසය කියන එක හට ගන්නවා. එතකොට මේක නැති වෙන්නේ කවදා හරි මම ඇහෙන් මේ රූප දිහා බලන්න යන්නේ නැත්තම් කනෙන් ශබ්ද අහන්න යන්නම් කියන එක තියෙනවා. ඒ කියන්නේ අස්කන්නාසාදී ඉන්ද්‍රියන් කියන එක මට නැති වෙන්නේ. ඒක තමයි අර නාභි නන්දති නාභි වදති නජෝසාය තිට්ඨති කියලා ඒක භාවිතා කරනවා කියන එක කියන්නේ. ඊළඟට අනිත් පැත්තට පෙන්නනවා අපිට මේ යම්කිසි සුඛයක් මට ඇති වුණා නම් පෙර තුන්වෙනි ධානයේ හෝ ධානයකට ගිහිලා ඕනම ධානයකට ගිහිලා යම්කිසි සුඛයක් මට ඇති වුණා නම් ඒ සුඛේ මං අභිනන්දනා කරනවා නම් අභිවදිතේ අජෝසාය තිට්ඨති කියලා කියනවනම් දැන් ආනේජ සප්පාය සූත්‍රයේත් බැලුවා මේකේ මට ඉවරයක් වෙන්නේ නැහැ. මේකෙත් තියෙන්නේ අස්තංගමයක්. මම මේක අයින් කරනවා නම් නාභිනන්දති නාභිවදිතේ නජෝසාය තිට්ඨති කියලා ගන්නවා නම් මේක ඉවරයක් කරගන්න පුළුවන්. මං හතරවෙනි ධානයට ගිහිලා ඒක අල්ලගෙන හිටියොත් ඉතින් ආය පහව ඉවදේ. පස්වෙනි ධ්‍යානෙ ගිහිල්ලා ඒක අල්ලගෙන හිටුද්දී ආපහු ඉපදෙනවා කියන එක තියෙනවා. එතකොට ඒක නිසා අපිට පේනවා මේ යම් ආකාර වූ ඒ සුඛයක් සොම්නසක් කියන එක ඒ පෙර පුබ්බේව සොම්නස් දොම්නස් කියන එක කියන දෙක ඒකේ තියෙන්නේ අස්තංගමයක් කියන එක පේනවා. එතකොට මෙන්න මේ මොහොත වෙනකොට ඇතිවෙන්නා වූ දෙයට යා උපේක්ඛාව සහිත වීම පෙරදී වුණා ඇති වුණා වූ දෙය කියන එක ඒ අස්තංගමයක් තමයි තියෙන්නේ කියන එක කල්පනා කරනවා. අදුක්කම සුඛං උපේක්ඛා සති පාරිශුද්ධෙන් හතරවෙනි ධ්‍යානෙට ගිහිල්ලා යා වාසය කරනවා. එතකොට ඒ විදිහට යාට උපේක්ඛාවෙට එන්න පුළුවන්කම කියන එක තියෙනවා. එතකොට ඔය බොජ්ජංගය කියන එක ඔය මරණය කියන එක මෙනෙහි කිරීමෙන් තමයි බොජ්ජංගය කියන එක ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ අර මැරෙනවා කියන එක. ඉතින් ඒ විදිහට ගත්තොත් උපේක්ඛාවෙන් අප්‍රමාණීය දක්වා තිතන යන්න පුළුවන්කම කියන එක තියෙනවා. අනිත් අතට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උගල බැලුවොත් එහෙම ඉතින් ඔය සම්මා දිට්ඨිය සම්මා සංකප්ප ඔය විදිහට එනවා. ඉතින් ඔය ඔය මැද්දේ කාලේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව අන්නේ කැලේ ටික අයින් වෙලා යනවා නම් ඒ කියන්නේ මුසාවාද පරසාවාච පිසුනා වාච කිනීමමට නැති වෙනවා නම් ඒ නිසා ඒ සංස්කාරයන්ගෙන් වෙන්නා වූ බලපෑම මගේ ගියයින් පස්සේ ඒක නිසා මට උපේක්ඛාවට කියන එකට යන්න පුළුවන්. ඒ කියන්නේ ඉතින් දැන් මුසාවාද පරසාවාච කිනීම වයින් වෙනවා නම් අපිට පේනවා ඒ කියන්නේ විතක්ක ਵਿਚාර කියන එක පහ වෙනවා. ဒုတိය ධ්‍යාන සමාපත්තිය. ඊළඟට ගත්තාම පානාතිපාතා අදින්නා දානා කාමේසු මිච්ඡාචාරා කිනීම වයින් වෙනවා නම් පානඝාතය සඳහා මම හිතන්නේ නැහැ. ඒකට උසුමක් ගන්න ඕනේ නැහැ. පානඝාතය සඳහා මම පීයක් උස්සන්න මම හිතන්නේ නැහැ. උසුමක් ගන්න ඕනේ නැහැ. පානඝාතය සඳහා මම පිහෙන් අණිනවා නම් ඒක සඳහා මම උසුමක් ගන්න ඕනේ. ඉතින් ආස්වාස පාස්වාස නිරෝධය චතුත්ථ ධ්‍යාන සමාපත්තිය කියන එක ඒ විදිහට එනවා කියන එක වෙනවා. ඒකට පාරවල් දෙකෙන් අපිට පේනවා මේ උපේක්ඛාව කියන දැනට එන්න පුළුවන් කියන එක. ඉතින් දන්නෝ අරියට මගේ සම්මා සමාධියේදී තිබෙනවා ප්‍රථම අධ්‍යයන, ဒုတိය අධ්‍යයන, තෘතිය අධ්‍යයන, චතුර්ථ අධ්‍යයන කියන්නේ. එතකොට ඔය සප්ත බොජ්ජංගයෙන් එන හැටි අපිට පේනවා. අනිත් පැත්තෙන් අරියට මගෙන් එන හැටි කියන එක පේනවා. ඒක තමයි මේ දෙවෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්නේ. එතකොට අපි ඊළඟට බලමු තුන්වෙනි ස්ලයිඩ් එක. එතකොට මෙතන මේ පෙන්වන්නේ ඡන්ද චිත්ත විරි විමංසා කියන ඉද්ධිපාදයන් කියන එක. එතකොට අපි දන්නවා දුක්ඛපටිපදා දන්දා විඤ්ඤා. දුක්ඛපටිපදා දන්දා විඤ්ඤා ඔයගලන්ට මතකයි. අර ආහාරේ පටික්කුලතා සංඥා. ඊළඟට අපි භාවිතා කළා දෙතිස් කුණ පිසිහි කළා. ඊළඟට සබ්බ ලෝකේ අනිබරත සංඥාව. සබ්බ සංකාරයේ අනිච්ච සංඥාව. ඒ වගේම මරණ සංඥාව. ඒවා මෙන්න කරාම අර ප්‍රථම ධානයේ කියන එකට ආවා. ඒ ප්‍රථම ධානයෙන් අපි කායානුපස්සනාවට ආවා. කායानुපස්සනාවෙන් දිබ්බ විහාරය කියන එක පැවතුනා. දිබ්බ විහාරය පැවතුනාම තමන්ට තේරුණා තමන් මෙච්චර කාලයක් මේ හිටියේ ගොම්බෙට්ටක පණුවෙක් වාගේ මේක කකා තමයි හිටියේ. ඉතින් ධානයට ගිය මනුස්සයා නිර්වාණය ටච් කරනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. දැන් මෙයාට පෙනුණා මං හිටපු ජරා ලෝකෙට වඩා හොඳ ලෝකයක් තියෙනවා. අන්න ඒ ලෝකයට ගිහිල්ලා ඉන්න එයා විරියක් කියන එක වර්ධනා කළා. මේකෙන් අයින් වෙලා ඉන්න ගොම්බෙට්ටෙන් අහකට වෙලා ඉන්න විරියක් භාවිතා කළා. අන්න ඒ විරිය තමයි මේ පළවෙනියට මේකේ ලකුණු කරලා තියෙන්නේ. එක කියලා දාලා තියෙන්නේ මේ පළවෙනි විරිය. ඒ විරිය තියෙන්නේ මොකද්ද? ඉද බික්කවේ බික්කෝ අනුප්පන්නාන පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගං ආති පජාති කියලා කිව්වා. එතකොට මේ අපිට ඉපදිලා නැති ලාමක පාපක අකුසල කර්මයන් නොඉපදීම පිණිස ඡන්දයක් ඇති කරගන්න විරියක් ආරම්භ කරගන්න ආරබති චිත්තම් පග්ගං ආති පජහති විරිය ආරම්භ කරලා සිත දැඩි කරගන්න. මොනවද අපිට ඉපදිලා නැත්තේ? කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක. මේ වෙලාවේ අපිට කාම විතක්කයක්, ව්‍යාපාද විතක්කයක්, විහිංසා විතක්කයක් නැහැ. නමුත් අපි දන්නවා මේ පාරට බැස්සහම අපිට ඕව ඇති වෙනවා. ඉස්සරහා යන මනුස්සයා වාහනේ හරියට එලවන්නේ නැත්නම් මට කලබල නම් යන්න මට එතෙන්දී ව්‍යාපාදයක් නැති වෙනවා. එතකොට මෙන්න මේක දැකලා ඔන්න විරිය කියන එක භාවිතා කරලා. එතකොට ඒ වගේම උගලන්ට පේනවා අර ගොම්බෙට්ටි හිටියා කියලා එක තේරුම් ගත්තා. ගොම්බෙට්ටෙන් එළියට පැනගෙන ධානී සාගතෝ ඉන්න එක තමයි හොඳ කියන එක තියෙනවා. ගොම්බෙට්ටෙන් එළියට පැනගන්න මේ විරිය තියෙනවා. ඒක තමයි අර දෙතිස් කුණ පිය කියන එක භාවිතා කරලා. එතකොට මේ විරිය භාවිතා කළාම එයාට පේනවා මේ දුක්ඛ සත්‍ය කියන එක පේනවා. මම හිතියේ දුකේ. මේ සත්‍යෝ ලෝකේ ඉන්න හැම සත්‍යයක්ම ඉන්නේ දුකේ කියන පළවෙනි දුක්ඛය කියන එක පෙන්වනවා. ඒ දුක්ඛය පෙන්වුවාට පස්සේ යාට පෙන්වනවා මේ ලෝකේ තියෙන ධර්මයන් කොහොම දේවල් මුසාවල් මෝස ධර්මයන් ඔක්කොම මේ ගොම්බෙට්ටේ ඇතුලේ කකා ඉන්න ගොම්බෙට්ටේ ඉන්න පණුවට ගොම්බෙට්ට කකා ඉන්න හදලා තියෙන දේවල් තමයි. ඒකේ වැටක් ගහලා තියෙනවා මාර්යාගේ බූපෝටුව. එතකොට මේක එහා පැත්තට යන්න මෙහා පැත්තට යන්න ওই කිමිස්ට්‍රි ෆිසික්ස් මැතමැටික්ස් ඉංජිනේරින් ඔක්කොම මෙඩිසින් ඔක්කොම තියෙන මේක ඇතුලේම කකා ඉන්න තමයි. එතකොට සත්‍යයක් තියෙනවද ලෝකේ? ඒක අමෝස ධර්මයක් තියෙනවා නිර්වාණය කියලා. ඉතින් උතන අර මුසාව කියන එක වෙලා තියෙන්නේ අපි මේ ගොම්බෙට්ට කාලා ඉන්න එක සුඛයි කියලා ගත්ත එකනේ. සුඛයි කියලා ගත්ත එකම තමයි මුසාව. එතකොට දුක්ඛය දැකපු මිනිස්සුયા පෙන්නනවා මේ සුඛයි කියන එක මුසාවක්. එතකොට අමෝස ධර්මයක් හැටියට තියෙන නිර්වාණය පමණයි කියලා. අන්නේ නිර්වාණයට යන්න යාට කැමැත්තක් ඇති වෙනවා. අන්න ඒක තමයි මේ ඡන්ද සමාධිය. එතකොට එහෙනම් අපි මේ කාරණා දෙකක් මේ ඩයග්‍රෑම් එකේ ලකුණු කරලා තිනවා විරිය ඊළඟට තියෙනවා ඡන්ද සමාධිය කියන එක. එතකොට මේ ඡන්ද සමාධියට ආවේ කොහොමද? අපි මේ විරියදි කිව්වා මට කාම විතක් එපා, ව්‍යාපාද විතක් එපා, විහිංසාව විතක් එපා කියන එක යා භාවිතා කළා. ඒක එපා කියලා. එතකොට ඒ කියන්නේ ඡන්ද සමාධිය සඳහා මේ ඇතිවෙන්නා වූ ඒ කාමයන් පහ කරන්න තමන් කැමති නම්, ඒකට ගරු කරනවා නම් අන්න තමන්ට පුළුවන්කම තියෙනවා මේ චිත්ත සමාධිය කියන එකට යන්න. එතකොට අනිත් අතට ඔයගලන්ට පේනවා මෙතන පෙන්නනවා අපි ඡන්ද සමාධිය ඇති වුණාම අපිට ඇති වෙන ඉන්ද්‍රිය සංවරය නේද? දුක්ඛ පටිපදා දන්දා විඤ්ඤාවේ ඡන්ද සමාධිය ඇති වුණාම ඉන්ද්‍රිය සංවරය. මොකද මට මේ ඡන්ද සමාධියට ඉන්න හතුරු දෙන්නේ අභිජ්ජාවයි දෝමනස්සේ. එතකොට අන්නේ දෙන්න නැති කරගන්න ඉන්ද්‍රිය සංවරය. එතකොට අභිජ්ජා දෝමනස්සේ පා කියලා තමයි අපි ඔය චිත්ත සමාධිය කියන එකට යන්නේ. එතකොට ඒකෙදිම අපි දැක්ක අපි මෙත්තාවෙන් අප්‍රමාණයට යනවා කියන එක ඊට පස්සේ ඒ ඉන්ද්‍රිය සංවරය කියන එක ඇති කරගෙන. ඒක තමයි දුක්ඛ පටිපදා දන්දා විඤ්ඤා. එතකොට එතෙන්ට ගියාට පස්සේ මේ චිත්ත සමාධියට එනකොට අපිට පේනවා මේ චිත්ත සමාධිය ඇති වෙන්න නම් අපිට මෙත්තාව කියන එක තියෙන්න ඕන. මෙත්තාවක් නැත්තම් චිත්ත සමාධියක් තියෙන විදිහක් ඇත්තේ නැහැ. ඇයි අපි එහෙම කියන්නේ? පළවෙනි පාර ගිහිල්ලා පළවෙනි ප්‍රතිපදාවෙන් මෙත්තාවෙන් අප්‍රමාණයට ගියා. දෙවෙනි ප්‍රතිපදාවට එනකොට මොකද්ද තිබුණේ? දෙවෙනි ප්‍රතිපදාවේ තිබුණා බ්‍රහ්ම විහාරයේ කියන එක. මතකද? එතකොට බ්‍රහ්ම විහාරයට ගත්තේ පළවෙනි ප්‍රතිපදාවෙන් ආපු මෙත්තාව. ඒ මෙත්තාව ඇවිල්ලා තමයි අපි චිත්ත සමාධිය කියන එකට ඒකේ ආවේ. මතකනේ ඊට පස්සේ අර ඉද්ධිපාදයන් එහෙම කියන එක තිබුණ චත්තාරෝ ඉද්ධිපාදා කියලා. එතකොට ඔන්න චිත්ත සමාධිය කියන එකට එන්න නම් එහෙනම් අපිට පේනවා අර පළවෙනි පාරේ උත්තරයෙන් ඇති වුණු මෙත්තාව පවතින්නේ නැත්නම් චිත්ත සමාධියක් කියන එක පවතින්නේ නැහැ කියන එක. එතකොට මේ චිත්ත සමාධියට ආවට පස්සේ දැන් අපි එහෙනම් මෙන්න මේ තුන්වෙනි කොටුවේ ඉන්නේ. මෙතනින් පස්සේ ඕගොල්ලෝ විමර්ශනා සමාධියට යන්න නම් අපි අර භාවිතා කරන්න ඕනේ අර දදුතෝ පුඤ්ඤම් පවඩ්ඩිති ගාතාව භාවිතා කළේ අර අසූචි මගේ නෙමෙයි කියලා භාවිතා කළේ. ආන්නේ විදිහට භාවිතා කළා. ඒ කියන්නේ අපිට පේනවා මේ අසූචි එළියේ තියෙනවා බාහිරෝ. ඒ අසූචි ඇවිල්ලා පටවි ධාතු. අභ්‍යන්තරයේ තියෙන අසූචි. ඒකත් පටවි ධාතු. ධාතු වශයෙන් බැලුවාම මේ දෙකම එකයි කියන එක තමන්ට පේනවා. මේකේ වෙනසක් නැහැ. එළියේ තියෙන අසූචි මගේ නෙමෙයි වෙනවද පටවිය වෙනවද? අභ්‍යන්තරයේ තියෙන අසූචිත් පටවිය වෙනවද මගේ නෙමෙයි වෙනවද? අන්න ඒ අර්ථයෙන් ඔයගොල්ලෝ බැලුවාම මේ කෙස් කීනියම ලොම් කීනියම ඔක්කොම පටවි වශයෙන් බැලලා මේ මුළු ලෝකෙම පටවියෙන් ආපෝ ධාතුවෙන් වායෝ ධාතුවෙන් තේජෝ ධාතුවෙන් සිත නිදහස් කරගත්තා. අන්න ඉතින්දී අර විමංසාව කියන එක තියෙනවා. ඉතින්දී විමංසා සමාධියට ආවහින් පස්සේ ඉතින්දී අපිට පේනවා මේ ලෝභය ද්වේෂය මෝහය පහ කියන තැනට අපි එනවා කියන එක. මතකනේ ගාතාව නේද? දදුතෝ පුඤ්ඤං පවද්දති සංගිමුතෝ වේරං නචියති කුසලෝ ජහාති පාපකං රාග දෝෂ මෝහක්යාස නිබ්බිතෝති කියලා කිව්වා. රාගය දේශේ මෝහය කියන එක එපයි කියන එක ඒ විමංසාවට ආවම මෙතන තියෙනවා. එතකොට මේ විමංසාවට ආවට පස්සේ විමංසාවෙන් අපි විරිය කියන තැනට එනවා. දැන් මේ මෙතන මේ විරිය කියනකොට දැන් අර ඉස්සෙල්ලා විරියට වඩා මේක ටිකක් වෙනස්. මේකේ තියෙනවා මේ සංස්කාර මගේ නොවෙන්න තමයි මේ විරිය කියන එක භාවිතා කරන්නේ. ඉතින් තුන් හතරෙනි ප්‍රතිපදාවද ඕගලන්ට මතකයි ඕගොල්ලෝ භාවිතා කළා කියලා. ඒ සංස්කාරයන් වශයෙන් තමයි හතරෙනි ප්‍රතිපදාවේ බැලුවේ. එතකොට ඒවා මගේ නොවෙන්න විරියක් කියන එක භාවිතා කළා. එතකොට මේ විරිය භාවිතා කළාම මේ විරිය සපෝට් කරනවා මේ ඡන්ද සමාධියට. ඒ කියන්නේ මෙතෙන්දී ඕගලන්ට පේනවා අර මම මුලින් රූපයත් එක්ක කල්පනා කරලා යම් කිසි විරියක් ගත්තද මං ගොම්බෙට්ටින්නවා කියලා දැනගෙන නිවනට යන්න දැන් මෙයාට පේනවා මම මෙතන මේ ගොම්බෙට්ටි කතාව විතරක් කිව්වට හරියන්නේ නැහැ. මගේ මේ පෙර කර්මයන් නිසා මම පුරුෂයා කියලා හිතාගෙන කාන්තාව දෙස බලනවා. මතකද අපි ටිකකට ඉස්සෙල්ලා බැලුවනේ ආනන්ද සප්පාය සූත්‍රයේ, මම කාන්තාව දිහා බලාගෙන හිතාගෙන පුරුෂයා දෙස බලනවා. මෙන්න මේ සංස්කාරයන් මගේ పూర్ව සංස්කාරයන් නිසා ඇති වෙන ඒ දේවලු මම අයින් කරන්න ඕනේ කියන විරිය කියන එකෙන් ඒකෙන් සපෝට් කරනවා මේ ඡන්ද සමාධියට. ඉතින් මේ ඡන්ද සමාධියට නිකන් නෙමෙයි එහෙනම් ඔයගලන්ට පේනවා මේ චිත්ත සමාධි විමංශා විරිය ඒ තුනම සපෝට් කරන්න ඕනේ. ඒතකොට ඉන්දිපාද හතරම භාවිතා වෙනවා නිර්වාණයට කියන එකට යන්නේ කියන එක මෙතනින් පේනවා. මේක මේ අනිත් අතට මේ විරියයි චිත්තයයි අතර ආපහු විරක් ඇඳලා තියෙනවා. ඉතින් මේකෙන් පෙන්නන්නේ මේ විරිය ඇති වුනහම මේ චිත්තය චිත්තය නිසා විරිය ඒ දෙපැත්තට යනවා කියන එක එකක් තියෙනවා කියන්නේ. එතකොට අපි මෙතන මතක තියාගන්න ඕනේ දේ තමයි මේ චිත්ත සමාධිය තියෙනවා නම් එහෙනම් මෙත්තාව කියන එක තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒක නැත්නම් බෑ කියන එක. එතකොට අපි යමු ඊළඟට හතරවෙනි ස්ලයිඩ් එකට. එතකොට මෙතනදී මට කල්පනා වුණා මේ චිත්ත සමාධිය කියන එක කාට හරි කෙනෙකුට තියෙනවා නම් ඒ පුද්ගලට ද්වේෂය කියන එක නැහැ. ද්වේෂය හා සම්බන්ධ වූ ධර්මයනුත් ඒක නොතිබිය යුතු කියන එක තේරුණා. එතකොට ද්වේෂය හා සම්බන්ධ ධර්මයක් මොනවද? ඕගලන්ට පේනවා මේ ද්වේෂය කියන එක තියෙනවා නම් අපිට ක්‍රෝධය කියන එක ඇති වෙනවා. ද්වේෂය කියන එක තියෙනවා නම් උපනාහය කියන එක, බද්ධ වෛරය කියන එක ඇති වෙනවා. එතකොට මට ක්‍රෝධය කියන එක තියෙනවා නම් ඔය චූලාස්සපුර සූත්‍රයේ පෙන්නනවා ඒක නිසා මෙතන මක්කය කියන එක තියෙනවා. ඒ මක්කයෙන් ඊර්ෂ්‍යාව කියන එක ඇති වෙනවා. ඊළඟට ආපහු පෙන්නනවා මේ උපනාය නිසා පලාසය කියන එක ඇති වෙනවා. පලාසයෙන් මච්චරිය කියන එක ඇති වෙනවා කියන එක. එතකොට මේ කාරණා ටික පේනවා. එතකොට ඒ කියන්නේ ඒව තමයි දේශයත් එක්ක සම්බන්ධ වෙලා තිබෙනා වූ ධර්මයන් කියන එක උතන පේනවා. එතකොට මට චිත්ත සමාධිය තියෙනවා නම් ඉතින් එහෙමනම් මට දේශය මතකද? චිත්ත සමාධිය කියන එක දෙවිනි පාර, දෙවිනි ආහාර පාර, ස්පර්ශාහාර පාරට විරුද්ධයි. ආහාර පාරේ ගිහිල්ලා තමයි අර දේශය කියන එක ඇති වෙන්නේ. චිත්ත සමාධිය තියෙනකොට ඒ දේශ කතාව කියන එක නැති වෙනවා. දේශ සල්ලය, ඊළඟට වේදනා උපග විඤ්ඤාත්තිය, විඥාන ස්ථිතිය, ඊළඟට තමයි අපි දේශයෙන් අගති ගමට යන්නේ. ඒතකොට දේශය කියලා කියන එක නැති වෙනවා කෝහම. කියන්නේ චිත්ත සමාධිය කියන එක දෙවිනි ප්‍රතිපදාව චිත්ත සමාධියෙන් අර දේශය කියන එක නැති වෙනවා. ඒක වයිප් අවුට් වෙනවා. එතකොට ඒක අයින් වෙන්න නම් එහෙමනම් මේ දේශය හා සම්බන්ධ ධර්මයන් මට තියෙන්න බෑ. එතකොට මේක සඳහා මම චිත්තය සමාදාහම් කර ගන්නවා නම් එහෙමනම් අපි මේ මුසාවාද, පරුසාවාච, පිසුනාවාච, සම්ප්‍රප්ලාප ඒව නොකර ඉන්නවා. අපි මොකද එතෙන්දි තීරුම් ගත්තා? අපි මුසාවාද, පරුසාවාච ඒවා කරනවා නම් අපි රෝගී බවට පත් වෙනවා. අර චිත්ත සමාධිය හතර දෙන්නෙක් ඉන්නවා කියවනේ නේද? ඒ හතර දෙන්න තමයි ඔය පරුසාවාච ඒවා නිසා ඇති වෙන්නා වූ රෝගී බවට පත් වෙනවා. එක පැත්තකින් තියෙනවා රෝගී බව, අනිත් පැත්තෙන් තියෙනවා දේශය කියන එක. එතකොට දේශේ නැති වෙන්න නම් මේ පරුසාවාච පුසුනාවාචී කතාවත් නැති වෙන්න ඕනි කියන එක පේනවා. එතකොට මෙන්න මේ විදිහට වෙනවනම් අපි මේ චිත්ත ඉද්ධිපාදේ ඉඳන් විමංසාවට ඇතුල් වෙනවා. දැන් අපි හිතේ චිත්ත ඉද්ධිපාදේ ඡන්ද සමාධියෙන් ආව චිත්තයට, චිත්තයට ආවෙන් පස්සේ චිත්තෙන් විමංසාවට යන එකයි මේ පෙන්නන්නේ. එතකොට විමංසාවට අපි ඇතුල් වෙන්නේ මොකද? අර මුසාවාද, පරුසාවාචී වයිපා කියලා කිව්වා. එහෙමනම් අරියට මඟ භාවිතා කරනකොට ඔයගලන්ට පේනවා ඒකේ මැද්දේ තියෙනවා සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන එක. අන්නකොට ඒ කොටස කියන එක පවතිනවා, අකුසල් කොටස කියන එක යට යනවා. මුසාවාද, පරුසාවාච කියන ඒවා යට යනවා. මේක යට ගියා මොකද වෙන්නේ? හරියට නිකන් අරියට මගේ දැන් පානාතිපාතේ නොකර ඉන්නවා කියලා මම මුකුත් කරන්න දෙයක් නැහැනේ. පානාතිපාතේ නොකර ඉන්න එක විතරයි මට කරන්න තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? ඒ කැල කොලැප්ස් වෙනවා. එතකොට උඩ තිබුණා වූ යම් වූ සම්මා දිට්ඨියක් තියෙනවා. ඒ සම්මා දිට්ඨිය සම්මා සමාධියට එක පාටම එකතු වෙනවා. එතකොට සම්මා දිට්ඨිය කියන එක මතු වෙනවා. ඒ කියන්නේ සම්මා සමාධිය එනකොට සම්මා දිට්ඨිය කියන එක තමයි මතු වෙලා තියෙන්නේ. එතකොට අපිට පේනවා ওই චිත්ත සමාධිය තියෙනවා නම් ඔය ජාති ඉඳන් ජරාවට එනවා කියන එක අපි දැනගන්නවා. ජාති ඉඳන් ජරාවට එනවා කියන එක. ඒ කියන්නේ ওই ඒරියා වශයෙන් ගත්තොත් අපි අර ඒරියා C කියලා භාවිතා කරනවා. ඒරියා එකක් අර ජරාවයි, ඊළඟට අපි එනවා වේදනාවෙන් අර පල්ලෙහායින් ද්වේෂාගතියට යන කතාව තියෙනවානේ. අන්නේ ඒ ඒරියා එක ඒරියා C කියලා කියනවා. ඒ කියන්නේ දැන් මේ යම්කිසි මුසාවක් ලෝකේ තියෙනවද මේක වෙනස් නොවෙනවා කියලා. මේක මුසාව වශයෙන් තේරුම් ගන්නවා. දැන් අපේ ඇඟ රැලි වැටෙනවා කියන එක වළක්වන්න බැහැයි කියන එක, ඒක එහෙම තමයි කියන එක මේ පුද්ගලයා පිළිගන්නවා. මේක මේ අර ඔයිල් ඔෆ් යුලේ හරි මොනව හරි ගාලා ඔය ටීවී එකේ පෙන්වන්නේ මෙයාව පුළුවන් කියලා මේ හැම මේව ගන්න නැතුව තියන්න. ඒක මුසාව කියන එක තේරුම් අරගෙන ඒක මුසාව වශයෙන් ඒ මුසාව පහ කරනවා චිත්ත සමාධිය කියන එක තියෙනවා නේද. ඉතින් ඒ කියන්නේ ওই જાතියෙන්දන් ජරාවට යනවා කියන එක තියෙනවා නම් අපි ওই මදේ කියන එක අඩු වෙනවා. දැන් ඔය මං කිව්වේ ලස්සන ගෑනු ළමෙක්, එයා මාන්නයක් ඇති කරගෙන අහංකාර වෙලා ඉන්නේ. එයාගේ තියෙනවා මම මේම ලස්සනට හැමදාම ඉන්නවා කියලා. ඉතින් අපි දන්නවා ඉතින් අවුරුදු 16 ඒ කතාව ටිකක් කල් යනකොට ඉතින් අම්මා දිහා බැලුවාම අපිට කියන්න පුළුවන් මෙන්න මේ தත්ත්වෙ මෙන්න මේ විදිහට තමයි මෙයාපත් වෙන්නේ කියලා නේද. ඒකනේ මං කියන්නේ දැන් කාට හරි කෙනෙකුට ඔය නියම தත්ත්වෙ තීරුම් ගන්න නම් දැන් හිතමු අම්මයි දුවයි යනවා කියලා. දුව ලස්සනයි කියලා හිතුණා නම් ටක් ගාලා අම්මා දිහා බැලුවා. බලපු ගමන් පේනවා මෙන්න මේකයි යථා ස්වභාවය කියන එක. එතකොට අර මදේ කියන එක එතකොට එකපාරටම බහැල යනවා. අර බොරුවට පුහුවට ඇති වුණා වුමා මදේ කියන එක බහැල යනවා. ඉතින් මදේ නිජක් එක ගහන්නේ අත්තයි ඉඳන් නිත්‍යටි කියලා වෙනස් වෙන්නේ නැති කියන කතාව. එතකොට ඒ කතාව නැතිලා යනවා. එතකොට මදේ නැති වෙන්නේ මොකද්ද මේ? විමංසාව. විමංසාවෙන් දැනගන්නවා මේක අනිත්‍යයි කියලා. එතකොට මෙතන අපි වෙන්නනවා මේ චිත්ත සමාධිය ඉඳන් විමංසායිද්ධිපාදයේ කියන එක චිත්ත ඉද්ධිපාදයේ විමංසායිද්ධිපාදයට යන්නේ කොහොමද කියන එක තමයි මේ පෙන්වන්නේ. අර ඒ මුසාවාද පරසාවාචේව කරන්නේ නැතුව දේශය හා සම්බන්ධ වූ ධර්මයන් නැතුව පැවීමෙන් යන්න පුළුවන් කියන එක පෙන්වනවා. එතකොට ඊළඟට අපි බලමු විමංසා සමාධිය ඉඳන් කොහොමද විරිය කියන එකට, විරිය සමාධිය නැත්නම් විමංසා ඉද්ධිපාදයෙන් විරිය ඉද්ධිපාදයට කියන එකට යන්නේ කොහොමද කියන එක. එතකොට මේකෙදි අපිට පොඩ්ඩක් ඉගෙන ගන්න වෙනවා. ඒ ඉගෙන ගන්න වෙන දේ තමයි මේ මයින්ඩ් ෆැක්ටරි එකක් ගැන ඉගෙන ගන්න වෙනවා. අපි දන්නවා ඔය ෆැක්ටරි එකක ගත්තාම ඉන්පුට් එකක් දෙනවා එක පැත්තකින්. එයා පැත්තෙන් ප්‍රොඩක්ට් එකක් එනවා. දැන් තේකොළ හදනවා කියලා හිතමු. මේ පැත්තෙන් තේකොළ දානවා. ඕක රත් වෙනවා, වේලෙනවා, කුඩු වෙනවා. ඊට පස්සේ පැකට් වෙලා එයා පැත්තෙන් එනවා කියන අර්ථය කියන එක තියෙනවා. එතකොට අපි මේ ෆැක්ටරි එකකට එක පැත්තකින් අපි යම් කිසි එකක් දැම්මහම අනෙක් පැත්තෙන් ප්‍රොඩක්ට් එකක් එනවා. ඔය එහෙම වැඩ කරන කට්ටිය මේ පැත්තෙන් ඇතුල් කරනකොටම අර ප්‍රොඩක්ට් එකට ඇලෙනවා. ඇලෙනවා කියලා කියන්නේ කවුරුවත් මේ තේකුළ හදන්න යන්නේ නැහැ. මේ තේකුළ විකුණන්න බැරි නම්, භාවිතා කරන්න බැරි නම් නෑ. ඒ කියන්නේ අපෙන් හදන ෆැක්ටරි එකේ ඒවා බොහොම හොඳයි කියලා අපි ඇලෙනවා. පාසලක යන ළමයා වුණත් ඒ පාසලට ඇලෙනවා. කවුරු හරි වෙන ළමෙක් ඇවිල්ලා කියනවා අපේ පාසල ඕගොල්ලන්ගේට වැඩිය හොඳයි කියලා මෙයා ගහගන්න යනවා නේද. එතකොට ඒ කියන්නේ මේ ෆැක්ටරි එකේ ප්‍රොඩක්ට් එක හොඳයි කියන එක තමයි අපි නිතරම තියෙන්නේ. එතකොට ප්‍රොඩක්ට් එකට අපි යැලෙනවා. නිතරම හිතනවා එනේනේ එක හොඳයි කියලා. අපි කල්පනා කරන්නේ එනේ එක හොඳයි කියලා. අපි හිතන්නේ නැහැ. අපි මේ හදන්නේ දුක්ඛය කියන එක හිතන්නේ නැහැ. දුක්ඛය තමයි ඇති වෙන්නේ කියලා. ප්‍රොඩියුස් කරන්නේ දුක්ඛයයි කියන එක නැහැ. අපි කල්පනා කරනවා මේ විදිහට මේ භවය කියන එක පවත්වන්න පුළුවන් කියලා. අර මේක හරියට අර කුණුඹ ගෙඩියෙන් මේ කුණු අඹ ගෙඩි මේ වේදනාව ඉඳගෙන මට පවත් ගන්න පුළුවන්. ඒ වගේ මෙතන කල්පනා කරනවා මේ ෆැක්ටරි එකේ මේ රස්සාව කළා, මේ රස්සාවෙන් මගේ ජීවිතේ පවත් ගන්න පුළුවන්. තේකොළ හදලා විකුණගෙන ඉන්න පුළුවන් කියලා. ඔය හැම වේදනාවකම තියෙන ඔන්න ඔය අර්ථය. එතකොට අපි කරන්නේ මොකද්ද? මේ එක වේදනාවකට වඩා තව වේදනාවකට අපි අගයක් දෙනවා හොඳයි කියලා කියනවා. අපි වේදනා දෙකක් සසඳා බලනවා කියන එක කරනවා. කායික වේදනාවට වඩා එක කායික වේදනාවකට වඩා මේ කායික වේදනාව හොඳයි. එහෙම කියන්නේ අපි තුන් ෆැක්ටරි දෙකක් තියෙනවායි කියලා. එකම ගානට තමයි දෙන්නම වැඩ කරන්නේ. එකම ලෙවල් එකේ ඉන්නේ. අනිත් ෆැක්ටරි එකේ පොඩ්ඩක් වැඩියෙන් ගිහුවා. එතකොට එතන අපි කල්පනා කරනවා එතන හොඳයි කියලා නේද? එහෙමත් නැත්නම් අපි කායික වේදනාවකට වඩා ඉතින් ධානයකට ගිය මිනිස්සයා කල්පනා කරනවා මේ ප්‍රීතිය සහිතව ප්‍රථම ධානයට ගියා. මේ ධාන සහගතව මේක හොඳයි. අරකට වැඩිය කායිකයකට වැඩිය. එතකොට අපි එකකට වඩා අනිත් එකට අගයක් දෙනවා සසදා බලනවා කියන එක තියෙනවා. එතකොට අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට, 7 වෙනි ස්ලයිඩ්, 6 වෙනි ස්ලයිඩ් එකට. මේ 6 වෙනි ස්ලයිඩ් එකේ ඔයගලන්ට පේනවා මෙතන මේ විශේෂයෙන්ම මේ ලාභ මච්චරිය කියන එක ලියලා තියෙනවා කියලා. අර මච්චරිය මෙතන තියෙනවා මේ ලාභ මච්චරිය කියලා ලියලා තියෙනවා. මෙතන ඔය භවාශ්‍රය දැන් අපි කියවනේ කොහොම හරි භවය පවත්වන්න හදනවා කියලා. දැන් ෆැක්ටරි එකේ මිනිස්සුත් මෙහෙම ජීවත් වෙලා ඉන්නවා කියන එක. මේ ක්‍රමයෙන් ජීවත් වෙලා ඉන්නවා කියන එකයි තියෙන්නේ. එතකොට භවාශ්‍රයේ මොකද්ද ලක්ෂණේ තියෙන්නේ? එතන පෙන්වනවා ප්‍රාර්ථනීන් ග්‍රන්ථීන් අභිසංකාරාකාය සංකරන්ති කියලා. එතකොට මේ ප්‍රාර්ථනීය කියලා කියන්නේ මේ හොඳ භාණ්ඩය කියන එකයි. ඕගලන්ට පේනවා මේ ෆැක්ටරි එකේ අපි ලකුණු කරලා තිනවා මේ පැත්තෙන් ප්‍රොඩක්ට් එකක් හදනවා කියලා. ඒවා තමයි මේ චිත්ත සංස්කාර ගේනවා හදනවා කියන එක තියෙනවා. ඊළඟට අපි මේ ග්‍රන්ථ වෙලා තියෙන්නේ මොකද්ද? ඔය ලාභ මච්චරිය කියන එක තමයි. ලාභ මච්චරිය නිසා අපිට ව්‍යාපාදයක් නැති වෙනවා. අපේ ෆැක්ටරි එකේ දේකොල හදලා අපි විකුණනකොට තවත් මිනිස්සුෙක් ගෙනල්ලා එහා පැත්තෙන් තව ෆැක්ටරි එකක් දැම්මයින් පස්සේ නේද? අපි දැන් ඉස්සෙල්ලා අරකේ ලාභයට නේ අහුවෙලා හිටියේ. ඊට පස්සේ අපේ ලාභය අඩු වෙනවා එහාට මෙහාට වෙලායි කියලා අර මේ වෙනවා. දැන් කඩේ මුදලාලිට උනත් ওই ප්‍රශ්නේ තියෙනවා. අනිත් කඩේ මුදලාලි ආවයි කියන එක නේද? ඒ වගේ මෙතන මේ කොයිම ආකාරයට ගත්තත් ඕක පවත්තන්න බැරිකම නිසා අපිට පේනවා අපිට මේ ව්‍යාපාදයේ කියන එක ඇති වෙනවා. ඒතකොට ග්‍රන්ථයේ කියන එක උතන තියෙනවා. ගැට ගැහිම් කියන එක. ඊළඟට ආයෙත් පෙනෙනු අபிසංකාරාකාය සංකාරාණං කියලා. ඒ කියන්නේ අපි මේ භාණ්ඩයට හදන භාණ්ඩයට ඇලෙනවා කියන එක මේ අවස්ථාවේදී ගන්න. සාමාන්‍ය නම් කරන්නේ ඔය ඇහැක් හදනවා කනක් හදනවා කියන එකයි උතන තියෙන්නේ. එතකොට මේ සංස්කාරයට අපි ඇලෙනවා මේ භාණ්ඩයට ඇලෙනවා කියන එක මෙතන තියෙනවා. දැන් මෙතෙන්දි මේ හිතන්න මෙන්න මේ ලයින් එකක් දාලා තිනවා ඔය ලාභයත් එක්ක සාතේය කියලා කියන්නේ වංචාව. මොකද්ද වංචාව කියලා කියන්නේ? දැන් අපි දන්නවා ලංකාවේ පෙලක් වෙලෙන්දෝ ඔය ග්‍රෑම් 1000ක් විකුණන්නේ නැතුව 900ක් විකුණනවා තරාදිය හොරකල්ල නේද? තරාදියට මොනවා හරි ක්‍රමයක් කළා ඒක කරනවා අපි හොර වෙලෙන්දා කියලා කියනවා. එතකොට ඒ කියන්නේ මේ ලාභයක් සඳහා තමයි මේක ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඔය සාතේය කියන එක ටිකක් ගැඹුරට යනවා සංඥා වශයෙන්. අපි දන්නවා සාතේ කියන එක අයින් වෙනවා නම් ඔය හත් වෙනි ධානයටත් යන්න පුළුවන් කියලා. එතකොට මෙන්න මේ ලාභය කියන එක මේකේ ලකුණු කරලා තියෙනවා මේ අත්තවාද උපාදානියේ ඉඳන් ඕගලන්ට පේනවා මේ ජාතිය කියන තැනට, ඒ කියන්නේ රාගය කියන තැනට ඉරක් ඇඳලා තියෙනවා. එතනින් පල්ලෙහා ජාතිය කියන එක ලකුණු කරලා තියෙනවා. මේකෙන් පෙන්වන්නේ මොකද්ද? මෙතනින් අපි දන්නෝ ওই තුන්වෙනි හතරවෙනි ප්‍රතිපදා හතරවෙනි පාරේ විඥානාහාර පාර. විඥානාහාරයේ නිසා අපිට නිත්‍යයි කියලා ආවා. අනිත්‍යේ නිත්‍ය. ඒක නිසා අත්තවාද උපාදානය කියන එක ඇති වෙනවා. හරියට බලන්න මෙතනින් එක වතුර පාරක් වක් කරනවා කියලා. මං හිතුව මේ නිත්‍යයි කියලා මං ගිහේ වතුර එකක් මෙතෙන්ට වක් කරනවා. වැක්කුරාම මොකද වෙන්නේ? මේ ලයින් එක දිගේ පල්ලෙහාට බහිනවා. පල්ලෙහාට බැලලා මෙතනින් පල්ලෙහාට එන්නේ මොකද්ද? ජාතිය කියන එක. ඒ කියන්නේ මොකද්ද? මෙතෙන්ට ආවනම් අත්තභාව පටිලාභේ. මෙතන තිබුණේ අත්තවාද උපාදානයි. ඔය නිත්‍ය කතාවත් එක්ක අත්තවාද උපාදානයේ ඉඳන් අත්තභාව පටිලාභය දක්වා අපි එනවා කියන එක අපිට පේනවා. ඒතොර අනිත් අතර ගත්තාම අපිට අත්තභාව පටිලාභයේ අත්තවාද උපාදානයේ අත්තවාද උපාදානයෙන් අත්තභාව පටිලාභයට ආවනම්, ඒ කියන්නේ මෙතන ජාතියක් කියන එක ඇති වුණා නම්, ඉතින් ජාති වුණාන් පස්සේ අපි යම් කිසි රූපයන් දිහා බලනවා. ඉතින් ඒවයි අරමුණු ගන්නවා. ඒක නිසා අපි ආවව අත්තවාද උපාදානයේ කියන එකට යනවා. එතකොට අත්තවාව පටිලාභයෙන් අත්තවාද උපාදානට එනවා. අත්තවාද උපාදානයෙන් අත්තභාව පටිලාභයට එනවා කියන එක තියෙනවා. අපි ලාභයි ලාභයි කියන එක තමයි මේ කියන්නේ. රූපේ අරගෙන ඉන්න එක ලාභයි, මේ විදිහ මේ ෆැක්ටරි එකේ වැඩ කරගෙන ඉන්න එක ලාභයි ආදී වශයෙන් අපි මේක ගැනීමක් කියන එක තියෙනවා. එතකොට මෙතන මේ අපි හදපු භාණ්ඩ වලින් ගත්තාම හොඳම ප්‍රොඩක්ට් එක මොකද්ද අපි හදලා තියෙන්නේ? හොඳම භාණ්ඩය ජාතිය. දැන් අම්මා කෙනෙක් කියනවා මං හොඳම දේ තමයි මම දරුවව බිහි කළා කියන එකයි අම්මා කියන්නේ නේද? පුතෙක්ව බිහි කළා මෙහෙමයි කියලා කියනවා. දුවෙක්ව හැදුවා හරි කොහොම හරි එහෙම කියනවා. ඉතින් නමුත් ගත්තාම දැන් දරුවෝ දෙන්නෙක් ඉන්නවා නම් පේනවා ඉතින් කොයි දරුවවද හොඳ භාණ්ඩේ කියන්නේ එතකොට? එහෙම එකක් නෑ නේද? එතකොට බැලුවාම හොඳම භාණ්ඩේ මොකක්ද හදලා තියෙන්නේ? මේ තමන්ගේ කය. අර මව කුසට ගිහිල්ලා තමන් හදාගත්ත මේක තමයි බෙස් ප්‍රොඩක්ට් එක. අන්න ඒක තමයි මේ බර්ත් එක කියලා කියන්නේ. ඒක තමයි අපි හදාගෙන තියෙන්නේ. එතකොට මේ චිත්ත සංස්කාර කියන එක මේ පැත්තෙන් පෙන්නනවා අපේ මේ ප්‍රොඩක්ට් එක හැටියට. එතකොට මේ චිත්ත සංස්කාරක මෞපුසට යනවා කියලා ඒ කතාවල් කරලා විඥානේ බැසගරගෙන තමයි ওই જાතිය කියන එක අපේ බර්ත් එක කියන එක හදාගෙන තියෙන්නේ. එතකොට ඕගලන්ට පේනවා මේ යම් කිසි එකකට සුභයයි කියලා අර්ථයක් දෙමින් අපි පොඩි එකකින් පටන් අරගෙන මහ විශාල එකක් හැදෙනවා. අර ෆැක්ටරි එකේ බැලුවා නිකන් ගියා වැඩට නේද? ඒ පාර ඔන්න තේකොළ දානවා මේ පැත්තෙන් එහා පැත්තේ ප්‍රොඩක්ට් එකක් එනවා. අපි දැන් ඕකට ඇලෙනවා. ওই ක්‍රියාවලියට ඇලිලා තියෙනවා. මෙහෙම ඉඳලා පවත්තගේ ජීවිතය පවත්වාගෙන යනවා කියන එක තියෙනවා. පොඩියට පටන් ගන්නවා මහ විශාල වෙලා යනවා. ඔය විදිහටනේ වෙලා තියෙන්නේ. ඉතින් අපි මොකක් හරි එකට පොඩි එකකින් පටන් අරගෙන විශාල වෙනවා කියලා කියන්නේ ඔය ෆැක්ටරි එක තරහ කතාවට යන්න ඕනේ නැහැ. මං හිතුව කොළ කෑල්ලක් තියෙනවා කියලා මහ පොළොවේ. ඕගොල්ලන් වන්න වාඩි වෙලා උති පැත්තකට වෙලා නිකන් කම්පා වෙලා වගේ ඔහේ බලාගෙන ඉන්න පැත්තක් වෙලා. කොළ කෑල්ලක් තියෙනවා, කඩදාසි කොළ කෑල්ලක් බින්න. ඉතින් මේකට අහුල ගන්නෙත් නැහැ, අවධානයක් දෙන්නෙත් නැහැ. ඔහොම ඉන්නවා. හැබැයි එතන ගෙදර ඉන්න පොඩි ළමෙක්, හරි පූසෙක්, හරි බල්ලෙක්, හරි එහෙම වෙන්නත් පුළුවන්. පොඩි ළමෙක් අපි තුම් දනගාගෙන එනවා කියලා මේ කොළේ පොඩි කරන්න මොනව හරි කරන්න එයා එනවා. මොකද කරන්නේ? අම්මා විජහට කොළේ අරගෙන, අර එතකම මුකුත් නැහැ, අර ළමයා වහම විජහට අරගෙන එක පැත්තකින් තියෙනවා. මොකද අපි දැන් මේ කොළේටත් අපි ඇලිලා තියෙන්නේ. ඒකටත් අපි ඇලිලා තියෙන්නේ. ඕක මේ කඩදාසි පොඩි තිතක් තියෙනවා, කඩදාසි කෑල්ලක් වෙන්න පුළුවන්. එතන සමාට දැන් අර අපි තුම් අර ඇලියම් ඊයම් කොළ කෑල්ලක් වගේ එකක් කියලා ඕක හිතන්න පුළුවන්. මේ මට වෙසක් කූඩුවට අර තිතක් හැටියට අලවන්න පුළුවන් ලස්සන. ඉතින් පොඩි එකකට පවා අපි ඇල්ලලා තියෙන්නේ. හරි පුදුමයි, අපේ මනස ගත්තාම ඔය ඉන්නකන් ඔහේ ඉන්නවා. ඊට පස්සේ Tamanට පේනවා ඒකේ රියැක්ෂන් එක කොහොමද කියලා. ඉතින් අපි පොඩි එකකින් පටන් අරගෙන විශාල එකක් හැදෙනවා. හැදෙන හැදෙන එකට අපි ඇලෙනවා කියන එක මේකේ පේනවා. ඔය ෆැක්ටරි එකේ කතාවේ දුව තියෙනවා. අපි එතකොට ඊළඟ ඩයග්‍රෑම් එකට යමු. හත්වෙනි ඩයග්‍රෑම් එකට. එතකොට මෙන්න මේ ඩයග්‍රෑම් එකේ ඕගලන්ට පෙන්නවා මෙතන ලාභ මච්චරිය කියන එක තියෙනවා. මෙතන මේ ලකුණු කරලා තියෙන මච්චරිය හිතන්න මේ ලාභ මච්චරියයි කියලා. මච්චරිය වටේට යනවා කියන එක අපි දන්නවනේ පහක් කියලා. එතකොට මේ ලාභ මච්චරිය මේක නිසා තමයි මේ අපි මේ මච්චරිය කියන කතාව තියෙන්නේ. එතකොට මේ මච්චරිය තියෙන්නේ මේ ලයින් එකේ. අපි ඉස්සෙල්ලා කිව්වා අත්තවාද උපාදානයේ ඉඳන් අත්තභාව ප්‍රතිලාභය දක්වා මෙහෙම පල්ලෙහාට යන මේකයි මේ ලයින් එකේ තමයි මේ මච්චරිය කියන එක තියෙන්නේ. අර වංචාව කියන එකක් තියෙන්නේ මේකේම. එතකොට මෙතන බවාශ්‍රවය කියන එක මේ කැපෙන තැන ලකුණු කරලා තිනවා. මේ දෙක කැපෙන තැන බවාශ්‍රවයයි කියලා දාලා තියෙනවා. එතකොට මේ ඒ වගේම ඕගලන්ට පේනවා මේ වේදනාව නිසා තණ්හාව ඇති වෙනවා කියන එක මෙතන ලකුණු කරලා තියෙනවා. එතකොට අපි දන්නවා මේ හැම වේදනාවකටම අපි සංඥාව මගින් අගයක් දෙනවා. ඒ වේදනාවට සංඥාව මගින් අගයක් දීලා තමයි අපිට තණ්හාව කියන එක ඇති වෙන්නේ. අයි අපි හැම අගයක් දෙන්නේ. එහෙම කරන්නේ අපි මේක දුකයි කියලා නොදැනීමෙන්. හැදෙන එක දුකයි කියලා අපි කල්පනා කරන්නේ නැහැ. එහෙම කිරීම දුකයි කියලා කියන්නේ නැහැ. ඒ කියන්නේ හැදෙන ප්‍රොඩක්ට් එක දුක කියලා දන්නේ නැති කම කියන එක තියෙනවා. දැන් මේකේ අනිත් පැත්තට ඔයගොල්ලෝ බැලුවොත් ඔයගොල්ලන්ට පේනවා මේ තණ්හාව නොවන්නේ නම් භවආශ්‍රයට ඉඩක් නොවනවා කියන එක පේනවා. මොකද ඒ හේතුව භවආශ්‍රය කියන එක ඔයගොල්ලෝ දන්නෝ පසු සංඥාවයි කියලා. මොකේ පසු සංඥාවද? අත්තා කියලා ගත්තට පස්සේ ඇති වෙන පසු සංඥාව තමයි භව ආශ්‍රය කියලා කියන්නේ. අත්ත කියලා ගත්තට පස්සේ ඒක අපි කලින් ඉගෙනගෙන තියෙනවා. එතකොට ওই තණ්හාව වෙලානේ අපි අත්ත කතාවට ගියේ නේද? ඒ තණ්හාවෙන් අපි අතෙන්ට ආවා මනෝ සංචේතනාවෙන්. ඊට පස්සේ එතන පල්ලයට බහැලා තමයි ওই අත්ත කතාව කියන එකට අපි ඇවිල්ලා තියෙන්නේ මගේ කියලා අරගෙන. එතකොට තණ්හාව නොවෙනවා නම් භව ආශ්‍රයට ඉඩක් වෙන්නේ නැහැ. අර පසු සංඥාවට ඉඩක් වෙන්නේ නැහැ. එතකොට මේක අපිට පේනවා අපි කරුණාවෙන් අප්‍රමාණයට මේ නිසා යනවා කියන එක. ඒ කරුණාවෙන් අප්‍රමාණයට යනවා කියන්නේ දැන් ඕගොල්ලෝ දන්නවා කොහොමද කරුණාවෙන් අප්‍රමාණයට යන්නේ? දුක්ඛ ප්‍රතිපදා කිප්පා විඤ්ඤාව. ඒකෙදි අත්හැරීමක් කියන එක අපි භාවිතා කරනවානේ නේද? අත්හැරලා තමයි කරුණාවයි කියලා කියන්නේ. රහතන් වහන්සේ පෙන්නන්නේ අත්හැරීම කියන එක තියෙනවා. නැත්තම් කරුණාවක් නැහැ. එතකොට චාගාදිඨාණී කියන එක අපි භාවිතා කළා දුක්ඛ ප්‍රතිපදා කිප්පා විඤ්ඤාවේදී. චාගාදිඨාණී කියලා කියන්නේ අතාරිනවා. ඒ කියන්නේ බැලුවා අත්හැරීම අතරින්. ඉතින් තණ්හාව දන් දෙන එක තමයි ලොකු මේක නේද? ඒකනි කල්පනා කළේ ආර්ය ත්‍යාගය කියලා. එතකොට මෙතන තණ්හාව කියන එක අපි අයින් වෙනවා නම් එනම් භවආශ්‍රයට ඉඩක් ඇත්තේ නැහැ. එහෙනම් ඒව කපාගෙන අපිට කරුණාවෙන් අප්‍රමාණයට කියන එකට යන්න පුළුවන් කමක් කියන එක තියෙනවා. එතකොට ඒ කියන්නේ අපි මේ දෙවෙනි එක්සිට් පොයින්ට් එක. මාරයේ කුකුල් කෝඩුවෙන් පැන ගන්න තියෙනවා දෙවෙනි එක්සිට් පොයින්ට් එක. පළවෙනි එක්සිට් පොයින්ට් එක උනේ මෙත්තා. මෙත්තාවෙන් අප්‍රමාණයට යනවා. මේක දෙවෙනි එක්සිට් පොයින්ට් එක. එතකොට ඒ කියන්නේ විපරිණාම දුක්ඛතාවේ ඉඳන් දුක්ඛ දුක්ඛතාවයට නොයන්න. තිබෙන්නා වූ දෙයක් තමයි මේ පෙන්වන්නේ. දැන් භවආශ්‍රය මොකද්ද අපිට කියන්නේ? දැන් අපි ආව භවආශ්‍රය කියන කතාවට. තණ්හාව නොවෙනවා නම් භවආශ්‍රය ඉඩක් වෙන්නේ නැහැ. කරුණාවෙන් අප්‍රමාණයට මට යන්න පුළුවන්. භවආශ්‍රය තමයි අපිට මේ ඇස ඕනී කියලා කියන්නේ. මට ඇහැක් ඕනේ කියලා කියනවා. අර ඇහෙන් රූපයක් බල්ල මේක ගන්න. අර භවාශ්‍රේ අபிසංඛාය සංකරන්ති කියලා කිව්වහම එයා ඇහැක් හදනවා. කනක් හදනවා. එයා තමයි ඇහැක් ඕනේ කියන්නේ. මට මොකද කවුරු හරි දෙයක් දිහා බල්ල මට සුඛයක් සොම්නසක් ඇති වෙනවා නම් ඉතින් ඒ සුඛේ සොම්නස සඳහා මට ඇස කියන එක ඕනේ. ඒ භවාශ්‍රේ කියනවා එහෙනම් මට ඇහැක් ඕනේ. කනක් ඕනේ. එතකොට ෆැක්ටරි එකේ වැඩ කරන්න කයක් ඕනේ. ඒ ආදී වශයෙන් තමන්ට තියෙනවා. එතකොට මොකක් සඳහාද අපිට මේ ඇස ඕනේ කියලා කියන්නේ? මේ වේදනාව සඳහා. දැන් බලන්න ඕගොල්ලෝන් ඇහෙන් යම්කිසි වේදනාවක් ලබනොත් ඇහ නැත්තම් මේක බෑනේ. ඇහෙන් රූපයක් බලන්නේ නැත්නම් දැන් බ්ලයින්ඩ් එක්කෙනෙකුට මේ ලෝකේ අර ලම්කිසි ලස්සනක් කියලා හිතාගෙන ඉන්නේ කතාව නිකන් සිතනවා මිසක් එයා සත්‍ය වශයෙන් මේක දකින්නේ නැහැ නේද? එතකොට වේදනාව සඳහා ඇහැ ඕනේ කියනවා. ඇහැ මේ මොහොතේදී මම වෙනවා. ඔය ඇහැ මේ මොහොතේදී මම වෙනවා කියන එක හරි ගැඹුරු අර්ථයක්. ඒ කියන්නේ මිනිස්සේ උත්පත්තියට පත් වුණාම මේ මිනිස්යාගේ කියන්නේ එයාගේ ඇහැ පහළ වුණාම එයා කියනවා එයා උපන්නා කියලා. ඇහැ නැතුණාම එයා කියනවා මම නැතේ කියලා. ඒකෙනි කියන්නේ බබාටත් කියනවනේ මගේ ඇහැ වගේ මම පරිස්සම් කරන්න කියලා. ඒ කියන්නේ ඇහැට ලොකු අර්ථයක් අපි දීලා තියෙනවා. ඇහැ නැති වුණාම නැති වුණා වගේ. ඉතින් ඇත්ත නේ නෝ. ඇහැ නැති වුණා නම් ඕගොල්ලෝ මේ ටොයිලට් එකට යන්නේ කොහොමද? මේ ගෙදෙට්ට එන්නේ කොහොමද? එළියට බහින්නේ කොහොමද? වාහනයක් කෙලවන්නේ කොහොමද? ඔක්කොම ටිකවත් වෙලා යනවා නේද? එතකොට ඇහැ තමයි මේ වෙලාවේදී මම වෙන්නේ. කණින් එකක් අහනකොට කන තමයි මම වෙන්නේ. එතකොට දැන් එහෙමනම් අපිට පේනවා අපි කරුණාවෙන් අප්‍රමාණයට යනවා නම් අර මේ අපි දැන් තුන්වෙනියට කිව්ව ධර්මය. ඒ කියන්නේ භවආශ්‍රය කියනවා ඇහැ ඕනී කියලා. ඒ ඇහැ ඕනී කියන කතාව තුනී වෙලා යනවා. මට මේක ඕනී කියන එක. දැන් අපි නිතරම කියනවනේ අපිට මට මේක ඕනි, මට මේක ඕනි ආදී වශයෙන් කියන කතාවක් තියෙනවා. අන්නේ ඒ ධර්මය කියන එක තුනී වෙලා යනවා. මොකද මම චාගාදිත්තානේ දැන් මම කියන්නේ මට අර ඕනි මේක ඕනි කියලා කියන්නේ අත්හැරීම තමයි මෙයා කියන්නේ. මොකද මම අත්හැරියේ නැත්නම් තණ්හාව නිසා මට භවආශ්‍රය ඇති වෙනවා කියන එක තේරෙනවා. එතකොට මම ඒක තණ්හාව අතහරිනවා නම් මේ භවආශ්‍රය කියන කතාව නෑ. මට කරුණාවෙන් අප්‍රමාණයට යන්න පුළුවන් කියන කතාව තියෙනවා. ඒ කියන්නේ අනිත් පැත්තට ගත්තාම මම කරුණාවෙන් අප්‍රමාණයට යනවා නම් අර ඇහැ ඕනී කියන කතාව කියන එක යනවා. එතකොට බලන්න අපේ මේ භවය කියන එක ඒක හැදිලා තියෙන්නේ කොහොමද? අත්බව පටිලාභය කියන එක ඇති වෙලා තියෙන්නේ. මට රූපයක් ඕනී කිව්ව, ඇහක් ඕනී කිව්ව, කනක් ඕනී කිව්ව, නාසයක් ඕනී කිව්ව විදිහට ඕනී ඕනී කියලා තියෙන නේද? එතකොට දැන් මෙතන මේ ඇහ ඕනී කිව්වේ වේදනාව සඳහා. වේදනාවක් විඳින්න. දැන් මං කියනවා මට මේ වේදනාවක් එපා. මේ වේදනාවට මම අගයක් දීලා තමයි මං තණ්හාව වෙන්නේ. තණ්හා වුණා නම් මට භවආශ්‍රය කියන එක ඇති වෙනවා. මේක අනිත් පැත්තට බලාගෙන යන්න ඕනේ. භවආශ්‍රය කියන එක ඇති වෙනවා. එහෙමනම් මං කියනවා මට මේක ඕනි නෑ. වේදනාව එපා කියලා කියනවා. ඒ කියන්නේ මොකද්ද? වේදනාව නිසා මම ඉන්න ඕනේ කියන එක කියනවා. මේ කුණු අඹ ගෙඩියේ කෑල්ල කපලා දාලා මේ වේදනාව අරගෙන මට ජීවත් වෙන්න ඕනේ කියන එක මම අයින් කරනවා කියන එක මේ කියන්නේ. එතකොට එහෙමනම් අපිට පේනවා වේදනාව නිසා ඇති වෙන අත්බව පටිලාභ කොටස කියන එක අඩු වෙනවා කියලා. වේදනාව නිසා ඇති වෙන අත්බව පටිලාභ කොටස කියන එක අඩු වෙනවා. ඒ කියන්නේ අපි අත්බව පටිලාභයට දැන් අර ටිකකට ඉස්සෙල්ලා ඔයගොල්ලෝ බැලුව මොනවද අපි භාවිතා කළේ? රූපාගේ, වේදනාගේ, සංඥාගේ කියලා කිව්වා නේද? අර ටී කප් එකේ කතාවේදී නේද? ඒතකොට මේව භාවිතා කරලා මම මේ ඉන්නවා කියන එකනේ කියන්නේ. ඒතකොට මං කරුණාවෙන් අප්‍රමාණයට යනවා කියලා කියන්නේ මේ වේදනාව හින්දා මේ ටී කප් එකේ යම් කිසි පැවැත්මක් තියෙනවද මට ඒක එපා. ඕනේ නැහැ කියන එක කියනවා. ඒතකොට ඒක නිසා මගේ ඉපදෙන්නේ නැති කියන එක තියෙනවා. එතකොට මේ පෙන්වන්නේ මේ කෑල්ලෙන් කෑල්ල මම අයින් කිරීමෙන් මට මේ අයින් කර අඩු කර ගන්න අයින් කර ගන්න පුළුවන් මේ කියන එක පෙන්වනවා. එතකොට මෙන්න මේක නිසා දැන් මම මේක ලාභයක් කියලා කියන්නේ. දැන් රූපේ ලාභයක් කියලා කියන්නේ ඉතින් කතාව එකක්. වේදනාව ලාභයක් කියලා කියන්නේ. ඒක නිසා මේ සාතීය කියන එක ඒක නිසා අඩු වෙනවා. වංචාව කියන එක අඩු වෙනවා. අපි එතකොට ඊළඟ ස්ලයිඩ් එකට යමු. ඒ ඊළඟ ස්ලයිඩ් එකේ 8 වෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා මෙතන පෙන්නනවා මේ ඉස්සෙල්ලාම මම කියන්න ඕනේ මේක ගාතාවක් දෙයක් කියලා දුන්නා මට ඔය අකිනේට බ්‍රහ්මලෝකේ රහතන් වහන්සේලා පත් නමක් දවසක් වැඩලා 2012 දී මේක සිද්ධ වුණේ. මෙන්න මේ ගාතාවක ලියාගෙන නැති කෙනෙකුට ලියා ගන්න පුළුවන් මේක හරි ලස්සනයි. මෙතන පෙන්නනවා පළවෙනි පදේ හැටියට පෙන්නනවා ඉන්ද්‍රිය අසංවරය මගින් ඇසෙන් රූප බලන්න කැමැත්තට ඉඩ දෙනවා. ඒක තමයි පළවෙනි පදේ. ඉන්ද්‍රිය අසංවරය මගින් ඇසෙන් රූප බලන්න ඇති කැමැත්තට ඉඩ දෙනවා. හරිනේ නේද? ඉන්ද්‍රිය අසංවරයෙන් තමයි කැමැත්තට ඉඩ දීම කියන එක සිද්ධ වෙන්නේ. දෙවෙනි පදයට ලියා ගන්න මේ සඳහා ඇස ඕනි කියලා කියනවා. කවුද මේ කියන්නේ? භව ආශ්‍රය. එතකොට හයිෆන් එකක් දාලා ලියා ගන්න භව ආශ්‍රය. මේක නිකන් දෙබසක් වාගේ එතන තියෙන්නේ. එතකොට තුන්වෙනි පදයට කියන ලියා ගන්න මෙහෙම වෙන එක හොඳයි කියලා කියනවා. මේ කියන්නේ කවුද? මානය. මානය තමයි කියන්නේ මෙහෙම වෙන එක හොඳයි කියලා. ඊළඟට හතරවෙනි පදයට පෙන්නනවා ඒ නිසා මම කරනවා එය. කවුද? ඒ තමයි සංස්කාරය. සංස්කාරය තමයි ඒක කරන්නේ. පස්වෙනි පදයට ලියාගන්න හැදුවට පස්සේ ඇලෙනවා. ඒ තමයි තණ්හාව. හයවෙනි පදයට ලියාගන්න අත්හරින්නේ නැහැ කියනවා. අත්හරින්නේ නැහැ කියලා කියන්නේ නිත්‍යයි නේද? ඒ තමයි අවිද්‍යාව. අවිද්‍යාව විසින් තමයි ඒක කියන්නේ. මම මේක අත්හරින්නේ නැහැ කියලා කියන්නේ නිත්‍යයි කියලා අපි අල්ලගෙන ඉන්නවා. ඒකට ඒ තමයි අවිද්‍යාව. හත්වෙනි පදයට පෙන්නනවා දුක විඳිනවා මේ ආකාරයට. කවුද මෙයාගේ නම? අහං සහ මම. ඒ දෙන්න තමයි මේ විදිහට දුක් විඳින්නේ. එතකොට ওই ගාතාවත් ඉදින් පළක් අය භාවනා කරනවා. ඔය මේ වෙලාවේ නෙමෙයි පස් වෙලාවක ඒ තේරුම් අරගෙන ඒක හරිම වැදගත් වූ අර්ථයක් තියෙනවා. ඒකේ අපි ওই තුන්වෙනි එක කියන එක අපි බැලුවොත් එහෙම මෙතෙන්ද කියනවානේ අර මානිය විසින් මෙහෙම වෙන එක හොඳයි කියලා කියන්නේ. එතකොට අපි ওই තුන්වෙනි සත්‍ය චතුරාර්ය සත්‍ය කියන එක අපි මනසට යමු කළොත් මොකද චතුරාර්ය සත්‍ය තුන්වෙනි සත්‍ය කියන්නේ? තණ්හාව නැති වෙනවා නම් සම්පූර්ණයෙන් දුක්ඛේ නැති වෙනවා කියන එක. එතකොට අපි තේරුම් ගත්තා අර අත්තවාද උපාදානයේ ඉඳන් අත්තභාව පටලාවේට ගිහිල්ලා අපිට දුක්ඛයක්ම තමයි ඇති වෙන්නේ නේද? ඉපදුනා නම්, ජාති වුණා නම්, ජරා ව්‍යාධි මරණ ඉතින් ඒක හම්බ වෙනවා. එතකොට අපි තුන්වෙනි සත්‍යයට මනස නැංගුවොත් අපිට පේනවා මේ තණ්හාව නැතිවීම තමයි හොඳ. එතකොට අර මානියමගින් කියනවනේ අපිට මේ විදිහට ඇහැ ඕනී කියන එක ආන්නේ කතාව එහෙම නැති වෙලා යනවා. ඒක අඩු වෙලා යනවා කියන එක තමයි තේරෙන්න ඕනේ. එතකොට මානිය නැත්තම් ඔය අත්ත් සංඥාවට නිත්‍යයි කියලා මේ මානිය නැත්තම් අත්ත් සංඥාවට නිත්‍යයි කියලා අගයක් දෙන්නේ. එයා කියනවා මෙහෙම හදලා ඉන්න එක තමයි හොඳ කියන්නේ. අදහසක් එයාට තියෙනවා. එහෙම කරන්න පුළුවන් ඒ කියලා අදහසක් තියෙනවා. මේක හරියට අර වඩු ආසුන් නැහැ කියන්නේ මම හොඳ භාණ්ඩයක් හදනවා කියලා. අන්න ඒ වගේ. එයාගේ කල්පනාව තියෙන්නේ මම හොඳ භාණ්ඩයක් හදනවා, හොඳ ඇහැක් හදනවා, හොඳ කනක් හදනවා. ආදී වශයෙන් එයාගේ එකක් තියෙනවා. එතකොට ඔය තුන්වෙනියට අපිට පේන ධර්මයක් තියෙනවා මේකේ ඇතුලේ. ඒ ධර්මය තමයි මේක සම්බන්ධයි ඔය තයෝ ධම්ම සූත්‍රයට. ඒ තයෝ ධම්ම සූත්‍රයේ පෙන්නනවා මෙතන මේ මච්චරිය කියන එක තියෙනවානේ. ඕකට ලකුණු කරනවා අපි සාමාන්‍යයෙන් 7.2 කියලා. ඒ මච්චරියෙන් අපිට පේනවා මේ දුස්සීල භාවය කියන එකට එනවා කියන එක තථාගතයන් වහන්සේ තයෝ ධම්ම සූත්‍රයේ පෙන්නනවා. මච්චරිය නිසා දුස්සීල භාවය 7.2 to 6.2 කියන එක. ආපහු චූල අස්සපුර සූත්‍රයේ පෙන්නනවා මේ 7.2 මච්චරිය කියන එක මෙතන ඇති වුණාම ඒක නිසා මේ සාතෙය කියන එක ඇති වෙනවා කියලා. මෙතන ලකුණු කරලා තියෙන ලාභයි කියන වංචාව කියන්නේ. ලාභය නිසා ඇති වෙන වංචාව. එතකොට මෙන්න මේ කාරණා දෙක පේනවා. එතකොට මේක නිකන් හරියට ඔයගලන්ට පේනවා මේ නැංගුරමක් වාගේ කියලා. ඒ කියන්නේ මේ දුස්සීලභාවය කියන එක ආවයින් පස්සේ ඉතින් අපි දුස්සීලභාවයෙන් ඉතින් අපි පල්ලෙහාන් සංස්කාරයන් ඒවා කරගෙන අල්ලගෙන ඉන්නවා. ඊළඟට ditthi ආශ්‍රය දුන්නත් අපි මේකේ පල්ලෙහාට බහිනවා කියන එක තියෙනවා. අපි දන්නවනේ අර මුසාවාද පරුසාවාච කියන මේව භාවිතා කළා නම් ඉතින් ඉදන් සච්චේන් නම් පහලට මෝහයේ දක්වා ගමන් කරනවා කියන එක තියෙනවා. එතකොට මෙතන මේ තපස්සේ බුදුසීය මට මේක පෙන්ලා දුන්නේ මේ දුස්සීල භාවය කියන එක තියෙනවා නම් අපිට මේ ඒකම තමයි අපේ මානිය කියන එක වෙන්නේ. අපි ඔක කලින් සාකච්ඡා කරලා තියෙන දුස්සීල භාවය නිසා අපිට මානිය කියන එක ඇති වෙනවා කියන එක. ඒ කියන්නේ අර ගමේ චණ්ඩියා එයා හරි කැමති යාට චණ්ඩියා කියලා කතා කරනවා. පිහිනේ ගහගෙන චණ්ඩිය හැටි තියෙනවා. ඒ වගේ මේ පානාතිපාතය කරන එකේන හරි මාන්නක්කාරයි. මම ඕන එකෙක්ව මරාගෙන මට ජීවත් වෙන්න පුළුවන්. අදත්තාදානය කරන එකේනත් ඒ විදිහට මාන්නයක් ඇති කරගෙන තියෙනවා. මේ මම හොරකම් කළා තමයි ජීවත් වෙන්නේ. මම මහලා තිනවා ඒක මිනිස්සෙක් කියනවා. අනිත් අය කතා වෙනවා හෙට උදේ වැලට යන්න වෙනවා මෙහෙමයි කියලා. මෙතන ඉන්න හොරා හැබැයි මේ හොරා මේගොල්ලන්ගේ යාළුවේ. ඒ හොරා ඉඳගෙන කියන ඕගොල්ලෝ ගිහලා වැට ගිහලා අරන් එන්නකෝ. මම ඒකට විඳින්න විඳින්න. හවස වෙනකොට මම විඳින්න. කියන එකයි එයාගේ එයාගේ කියලා hina වෙනවා මේ මිනිස්සයා. එතකොට අන්න එහෙමයි හොරාගේ මේ මාන්නිය කියන්නේ. අපි දන්නවා මේ දුස්සීල භාවය කියන එකම මාන්නිය වෙලා තිනවා කියන එක. එතකොට මේ මාන්නිය විසින් අත්තා ඉඳන් නිත්‍යට යන්න ජැක් එකක් ගන්න. එයා තමයි මේ අත්තා කියන සංඥාවෙන් ඉඳන් නිත්‍ය සංඥාවට යන්න ජැක් එක ගහන්නේ එයා විසින් තමයි. ඉතින් මම මේක අර නැංගුරම වාගේ කියන්නේ ඉතින් ගිහිල්ලා අර මේ කෑලි දෙක මාට්ටු වෙනවනේ මූද යට එහෙම දැම්ම නන්නේ. අන්න ඒ වගේ කෑල්ලක් නිසා මතක තියාගන්න ලේසි මේක ගිහිල්ලා මෙතනින් අත්තා ඉඳන් නිත්‍යට යනවා කියන එක තේරෙනවා. එතකොට දැන් අපිට පේනවා එහෙමනම් දුස්සීල භාවය නිසා මාන්නේ, මාන්නේ නිසා දුස්සීල භාවය. මාන්නේ කියන එක නිත්‍ය භාවය කියන එක ඇති වුණාට පස්සේ ඉතින් අපි මේක දිගේ පල්ලෙහාට ආවා නම් මච්චරිය කියන එකට අපිට ආවා ආපහු දුස්සීල භාවයට යනවා කියන එක තියෙනවා. එතකොට දෙපැත්තටම යනවා. දුස්සීල භාවයේ මාන්නේ, මාන්නේ නිසා ආපහු දුස්සීල භාවය කියන එක අපිට ඇති වෙනවා. එතකොට එහෙමනම් අපි මේ දුස්සීල භාවය කියන එකෙන් අපි ඉවත් වෙන්න ඕනේ. දුස්සීල භාව කියන එක ඒ කියන්නේ 6.2 මෙන්න මේකෙන් ඉවත් වෙන්න ඕනේ. ගිහිල්ලා අපි ඒක මෙත්තාව කියන එක අපි පවත්වාගෙන ඉන්න ඕනේ. ඉතින් අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තානේ අර චිත්ත සමාධිය කියන එක එහෙම ඇති වෙනවා නම් මුසාවාද පරුසාවාච කියන ඒවා තියෙන්න බෑ. ඒවා අයින් කරගන්න වෙනවා. දුස්සීල භාවයෙන් අපිට මාන්නිය තියෙනවා. එහෙනම් මෙත්තාව කියන එක අපි ඒ ඡන්ද සමාධිය ඉඳන් චිත්ත සමාධියට එනකොට මෙත්තාව තියෙන්න ඕනේ කියන එක අපි කිව්වා. එතකොට මේ මෙත්තාව කියන එක නොසෙල්වි පවතින්න ඕනේ කියන එක කියනවා මෙන්න මේ කාරණා පහකින්. ඒකට ඉස්සෙල්ලා අපිට ඒ කාරණා පහ මෙතන ලකුණු කරලා තියෙනවා. අපි ඉස්සෙල්ලා බැලුවොත් එහෙම ඒකේදී මෙත්තාව නොසෙල්වි පවතින්න ඕනේ අශ්‍රද්ධාවෙන් නන් ෆේත් කියලා කියන්නේ ශ්‍රද්ධාව නැතිකම. ඊළඟට ඉන්ඩෝලන්ස් කියලා කියන්නේ මේ කෝසජ්‍ය මේකේ ලකුණු කරලා තියෙන කුසීත බව කියලා සිංහලෙන් කියන්නේ. ඊළඟට ප්‍රමාදය කියන එක. ප්‍රමාදය කියලා කිව්වහම අර සතිය කියන එකේ නැතිකම තමයි මෙතන මේ ප්‍රමාදය කියන එක. ඊළඟට මෙතන උද්දච්චය කියන එක මේ රෙස්ලස්නස් කියලා දාලා තියෙන්නේ උද්දච්චය කියන එක. ඊළඟට හතරවෙනි කාරණේ කියන එකේ උගලන්ට තියෙනවා මේ අවිද්‍යාව කියන එක. එතකොට මේ විදිහට මේවයි මෙත්තාව නොසලි පවතින මේ කාරණා පහෙන් හෙල්ලෙන්නේ නැතුව පවතින්න ඕනේ කියන එක තියෙනවා. අපිට පේනවා මෙන්න මෙහෙම ධර්මයක්. අපි ටිකකට ඉස්සෙල්ලා බලපු ධර්මයේ කල්පනා කරලා බැලුවොත් ඒ කියන්නේ ඕගලන්ට මතකයි මෙන්න මේ ඩයග්‍රෑම් එක. ඒ කියන්නේ ද්වේෂය හා සම්බන්ධ වූ ධර්මයන් අපි බැලුවා. ඒ ද්වේෂයන් හා සම්බන්ධ වූ ධර්මයන්ගෙන් ඕගලන්ට පේනවා මේ මට උපනාහය කියන එක තියෙනවනම් උපනාහයෙන් මට පලාසය, පලාසයෙන් මච්චරිය කියන එක ඇති වෙනවා කියලා. එතකොට ওই පංච නීවරණයන්ගෙන්ම ඒ කියන්නේ සංඝාරෝ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ බමුණෙක් ඇවිල්ලා අහනවා තථාගතයන් වහන්සේගෙන් භාගතුන් වහන්සේ මේ මන්ත්‍ර ශාස්ත්‍ර අපිට හොඳට මතක තියෙනවා. පළක් වෙලාවට මෙහෙම කපාටම කියන්න බලන පළක් වෙලාවට කොච්චර මතක් කළත් මතක් කරගන්න බෑ. මොකද හේතුව කියලා. තථාගතයන් වහන්සේගේ දේශනා කළා බවුණ පංච නීවරණයන් නිසා තමයි මේක ඇති වෙන්නේ. ඉතින් ඕක සාකච්ඡාවේදී පෙන්නවා ඒ අපි ඕක සාකච්ඡා කරලා දාලා තිනවා. ඒක පෙන්නනවා මුළු පංච නීවරණයන්ගෙම ඇති වෙන්නේ පලාස. දැන් ඕගොල්ලන්ගේ ඔළුවේ අර එකක් කැරකෙන. ඒ කැරකෙන එක නිසා අරක මතක් කරගන්න බෑ. මොකද මම මේකට දීලා තියෙන අගේ වැඩි එකත් එක්ක මම රෝල් වෙලා යනවා අරක අමතක වෙලා යනවා. එතකොට මුළු පංච නීවරණයන්ගෙම ඇති වෙන්නේ මොන්නේ පලාස. ඉතින් පලාසය ඇතුළු ඉතින් මට මොකද්ද තියෙන පාඩුව? මට මච්චරිය කියන එක ඇති වෙනවා. මච්චරිය කියන එක ගත්ත උනායි කියන්නේ ලාභයි කියලා මම ගත්තා. ලාභයි කියලා ගත්තා නම් එහෙනම් අර අපි දැන් ටිකකට ඉස්සෙල්ලා කතා කරානේ ලයින් එක නේද? ලාභයි කියන ගත්තා නම් එහෙනම් මට මේ කතාව ක්‍රියාත්මක වෙන්නේ. දුස්සීල භාවයට යනවා, මානිය ඇති වෙනවා, අත්තයිඳන් නිත්‍යයට යනවා. ඒ ප්‍රශ්නේ ඔක්කොම ඇති වෙනවා කියන එක තමයි තේරෙන්නේ. එතකොට දැන් මම මේ අවස්ථාවේදී මේ මුළු පංච නීවරණයෙන්ම ලාභ මච්චරිය ඇති වෙනවා කියන තීරණ අරගෙන මෙත්තාව කියන එක ආරම්භ කරා. ඉතින් ලාභ මච්චරිය ඇතුළත මම රෝගී බවට යනවා නේද? කෝසජ්ජේ කුසීත බව කියන එක. ඒ කුසීත බවට යනවා කියන එක එහෙනම් මම වළක්වා ගන්න කියන එක ඔන්න මොකද මම කුසීත බව කියන්නේ මම සික් රෝගී බවට පත් වෙලා චිත්තසහිතයන්ගේ මේක. එතකොට එහෙනම් ඒකත් එක්කම විරිය කියන එක භාවිතා කරන්න. එතකොට මෙතන මේ කාරණා ටික මෙහෙම බලාගෙන යනකොට ඕගලන්ට පොඩ්ඩක් කල්පනා වෙන්න ඕනේ මේ එහෙනම් අපි කතා කරන්නේ අර සුඛපටිපදා කිප්පා විඤ්ඤාවේ අපි කතා කළා ශ්‍රද්ධා ආදි මුච්චති. විරියම් පග්ගං හන්තෝ සතින් උපට්ඨපෙත්තා චිත්තං සමාදාහන්තෝ ප්‍රඥාය ප්‍රජානතෝ කියලා කාරණා පහක් කිව්වා නේද? ඒ කාරණා පහට විරුද්ධ කාරණා පහක් නෙමේ කතා කරන්නේ. අසද්දා ඊළඟට මෙතනින් මේ ඉන්ඩෝලන්ස් කියලා කිව්වහම විරිය නැතිකම නිසා. එතකොට මේකට එකකට එකක් විරුද්ධයි කියන එක තමන්ට පේනවා. එතකොට එහෙමනම් අපි මේ සද්දාදි මුච්චති කිව්වේ අසද්දාව කියන එකේ අනිත් පැත්තට. ඊළඟට විරිය විරියම් පග්ගං හාති කිව්වේ අර කුසීත බව කියන එක නැති වෙන්න. මම සික් වෙනවා. සික් කියන්නේ මොකද්ද? අර සික් සංඥාවක් මගේ කියලා ගත්තා. ඉතින් ඊට පස්සේ ඉතින් මට ද්වේෂය කියන එක එහෙම තමයි මට ඇති වෙන්නේ කියන එක දන්නවා. ඉතින් තුන්වෙනි කාරණේට ඔයගලන්ට පේනවා සතිය කියන එක එහෙනම් භාවිතා ගන්න ඕනේ. මොකටද මේ ප්‍රමාදය කියන එක නැති වෙන්න? ලැක් ඔෆ් සීරියස්නස් කියලා තියෙන ප්‍රමාදය කියන එක නැති වෙන්න. මොකටද ඒක? ඒ අවස්ථාවේදී. ඇයි අපි සතිය භාවිතා කරන්නේ? මේ මෙත්තාවයි සතියයි කියන එක කතා කරනවා. එතෙන්දි පෙන්නන්නේ මොකද්ද? අපි අන්ත දෙකක් දකිනවා. මොකද්ද අන්ත දෙක? අන්ත දෙක තමයි අපි දකිනවා මේ සමුදයයි අස්තංගමයයි කියන එක දකිනවා. ඒ කියන්නේ ලාභ මච්චරී නිසා මොකද්ද මට ඇති වෙන්නේ? රෝගී බව කියන එක තමයි ඇති වෙන්නේ. ලාභ මච්චරී නිසා රෝගී බව ඇති වෙනවා කියලා දැනගෙන අර රෝගී නොවේ ඉන්න කරන උත්සාහය තියෙනවනේ. දෙවෙනි එකද කියාවා භාවිතා කිව්වනේ අපි විරිය භාවිතා කරනවා කියලා රෝගී නොවේ. අන්න ඒකට පමා නොවීම සඳහා තමයි මේ සතිය ඇති කරගන්නවා කියලා කියන්නේ. ඒක කැමති නම් ලියාගන්න සමුදේ අස්තංගමිය දැක සික් නොවී ඉන්න රෝගී නොවී ඉන්න කරන විරියට එහෙම නැත්නම් උත්සාහයට පමා නොවීම සඳහා සතිය ඇති කර ගැනීම. ඊළඟට හතරවෙනි කාරණයට අපිට වෙනවා මෙතන උද්දච්චය කියන එක ලියලා තියෙනවා නේද? restlessness කියන එක. ඒකෙන් නොසැලී ඉන්න ඕන කියන. ඔකට විරුද්ධ වචනේ? විරුද්ධ වචනේ හැටියට එන්නේ මොකද්ද? සමාධිය කියන එක. චිත්තං සමාදාහන්තෝ කියන එක. එතකොට බලන්න දැන් අපිට අපි ආනිච්ච සප්පාය සූත්‍රය ඉගෙන ගත්ත මේ කාම සංඥාව කියන එක අන්තිම ඩයග්‍රෑම් එක නේද? කාම සංඥාව නිසා ඇති වෙනවා කිව්වේ මොකද්ද? දෝමනස්සය. කාම සංඥාව නිසා දෝමනස්සය ඇති වෙනවා. කාම සංඥාව තමයි හේතු වෙන්නේ උද්දච්චය ඇති වෙන්න. උද්දච්චය ඇති වෙන්නේ හේතු කාම සංඥා. එතකොට දෝමනස්සය තමයි ඇති වෙන්නේ කියලා දැනගෙන දෝමනස්සය ඇති වුණොත් මට මොකද වෙන්නේ? කාමච්ඡන්දය කියන එක ඇති වෙනවා. කාමච්ඡන්දය ඇති වුණා නම් අපේ විඥානය එතන අපි පිහිටවනවා. කාමච්ඡන්දය කියන්නේ දෝමනස්සය කියන එක ඇති වෙලා ඒක ෆික්ස් කරන්න හදලා තමයි මේ කාමච්ඡන්දය කියන එක අපිට ඇති වෙන්නේ. එතකොට විඥානය පිහිටනවා කියන එක. එතකොට විඥානය පිහිටන එක නවත්තන්න නම් මොකද කරන්න ඕන? විවිච්ඡේව කාමී විච්ච අකුසලෙහි ධම්මේ සවිතක්කං සවිචාරං විවේකදං ප්‍රීති සුඛම් ප්‍රථම ධානං උපසම්පච්ච වේරදි කියලා අර ප්‍රථම ධානයට අඩු ගානේ යන්න වෙනවා. ධානයට යන්නේ නැත්තම් මං කාම ලෝකෙට ආපහු වැටෙනවා කියන එක තියෙනවා. එතකොට ඒක නොවෙන්න තමයි මම මේක භාවිතා කරන්නේ. ඉතින් මෙතන ඔය ලස්සන ධර්මතාවයන් දෙකක් පෙන්නනවා. ඒ කියන්නේ මෙතන මේ විඥානී මේ උඩ කෑල්ල මෙතන බලන්න අපි හිතමු මේ පැත්තෙන් කබලින්කාර ආහාරය මේ පැත්තෙන් විඥානේ මෙතනින් දුස්සීල භාවය කියන එක මෙතන තියෙනවා නේද? නැත්තම් මෝහය කියලා කියන්නකො මේ කෑල්ල මේ උඩ කෑල්ල ඇවිල්ලා මමන් විසින් මොකද්ද කරන්නේ? උත්පාදේ හදා ගන්නවා විඥානය සකස් කරනවා කියන එක තියෙනවා. දැන් ඔයගොල්ලෝ අර ටී කප් එකේ යථාවිදිත් බැලුවා. අහම් මොකද්ද කරන්නේ? එයා තමයි මේන්ටෙනන්ස් කාර්යය. එයා මේන්ටේන් විඥානේ මලන්නේ. ඔය දහට හදන්නේ කියලා කිව්වා නේද? අර පල්ලෙහා පැත්තෙන් ආවේ මතකද? පරිදේවෙන් සෝකේ සෝකෙන් ওই විදිහට දිගින් දිගටම මේ පැත්තෙන් මෙහාට ආවා මෙහාට. අරයා ගියා උඩට. කබලින්කාර ආහාරය අල්ලගෙන අතනින් අරක සකස් කරනවා කියන්නේ. ඒකට එහෙනම් හිතන්න මේක ඩයග්‍රෑම් එක දෙකට බෙදුනොත් උඩ පැත්ත මමං යටපැත්ත අහං. ඒ දෙන්න මොකද කරන්නේ? මේන්ටෙනන්ස්. අහං මේන්ටේන් කරනවා. දැන් මගේ ප්ලම්බින් මොකක් හරි බාත්รูම් එක කැඩුනා නම් මම ප්ලම්බ කතා කරන්නේ ඉක්මනට ගෙනලා මේක හදන්නයි කියලා මේ වතුර ගලාගෙන යනවා ඉක්මනට නේද කොහොම හරි කලබල වෙලා ආන්නේ වගේ තමයි ඒක මලා නම් කැඩුනා නම් හදනවා කියන එක තියෙනවා. එතකොට මෙන්න මේ අර්ථය තේරුම් ගන්න ඕනේ ඒක ඒ චිත්තයේ සමාධියක් ඇති කරගන්නවා අපි මේ දේ නොවෙන්න. ඊළඟට පස්වෙනි කාරණයට පෙන්නනවා ඔය අවිද්‍යාවෙන් ඕක නොසෙල්ලී පවතින්න ඕනේ කියලා කිව්ව මෙත්තාව. එතකොට ඒකට තමයි අපි ප්‍රඥාය ප්‍රජානතෝ කියන එක අපි භාවිතා කළේ ප්‍රඥාවෙන් ඒක දැනගන්නවා කියන එක. එතකොට දැන් අපි දැන් සෑහෙන ධර්මයක් මෙතන ඉගෙන ගත්තා. ඔයගොල්ලෝ භාවනාවට ගන්නෙත් මෙන්න මේ ඩයග්‍රෑම් එකම තමයි. මේ ඩයග්‍රෑම් එක පොඩ්ඩක් පරිස්සමින් බැලුවොත් මොකද්ද පේන්නේ? ඔයගොල්ලෝ දන්නවා මේ දුස්සීල භාවය ඇති වුණා නම් මට මාන්නිය ඇති වෙලා අත්තා ඉඳන් නිත්‍යට ගියා. අත්තවාද උපාදානෙන් අත්තභාව ප්‍රතිලාභය එනවා. මම ෆිනිෂ්. ඒ කියන්නේ මම ආපහු ඉපදෙලා ආපහු දුක්ඛයම මට ඇති වෙනවා කියන එක තේරෙනවා. එතකොට මෙන්න මේ ලයින් එක පොඩ්ඩක් ඔයගොල්ලෝ දික් කළොත් දැන් දුස්සීල භාවයේ ඇති වෙන එක මම පොඩ්ඩක් කල්පනා කරනවා ඒ පාර. මේක ඇති වුණොත් මම විනාසයි. එතකොට මේක ඇති වෙන්නේ කොහේද? මේක ටිකක් දික් කරගෙන ගියොත් මේ 6.2 7.3 කෝසජ්ජ මේ ලයින් එක දික් කරොත් හරියටම එනවා මෙතෙන්ට. එතන තියෙන්නේ මොකද්ද? ඔය ස්පර්ශාහාරයේ තියෙන පල්ලයන් මොන ඕකට කියනවා දෝෂාරෝපණ සිත කියලා. තව ධම්ම සූත්‍රයේ පෙන්නනවා දෝෂාරෝපණ සිත. රීප්‍රෝචින් මයින්ඩ් කියලා කියන උපාරම්භ චිත්තය කියලා කියනවා. ඒ කියන්නේ මට දුස්සීලභාවයේ ඇති නොවෙන්න නම් ඒ උපාරම්භ චිත්තය කියන එක, ඒ කියන්නේ දෝෂාරෝපණ සිත කියන එක මම පහ කරන්න ඕනේ. ඉතින් ඇත්තනේ අපි මොකක් හරි සතෙක් මැරුවා නම්, මගේ දුස්සීලභාවයේ සතෙක් මැරුවා නම් ඒ පාර මම ඉතින් දුක් වෙනවා නේ. මට මේ දෝෂාරෝපණය මගේ මනසෙන් එනවා නේද? දැන් මිනිස්සෙක් අලියෙක් මරනවා කියන්නේ මිනිස්සෙක්. අලියෙක් මැරුවා නම් මේ මිනිස්සු කියනවානේ අනේ අර ලස්සන හිටපු අලියව මේ මිනිස්සයා මලා මැරුවා කියලා නේද? දෝෂාරෝපණ සිත්‍යයක් එයාටත් ඇති වෙනවා. මිනිස්සෙක් මළුවා නම් ඉතින් කොහොමද අදින් ඒක ඇති වෙනවා කියන එක තියෙනවා. ඉතින් ওই ලයින් එක තව චුට්ටක් දික් කරලා බලන්න. මේ දෝෂාරෝපණ සිතක් කියන එක තියෙනවා. මේක තව චුට්ටක් දික් කරලා තින් යන්නේ කොහටද? කාමච්ඡන්දයට. ඒතර කාමච්ඡන්දය නිසා දෝෂාරෝපණ සිත එතනින් දුස්සීල භාවය කියන එක ඇති වෙනවා. එතකොට එතනින් දුස්සීල භාවය ඇති වුණා නම් ඒක නිසා මට තියෙන මානෙ, මානෙ නිසා අත්තයි දැන් නිත්තේට ආව වතුර වක්කලා වගේ අත්තවාද උපාදානී ඉඳන් පල්ලෙහැට ආව අත්තභාව ප්‍රතිලාභය කියන එක මට ඇති වෙනවා. ඒතර කාමච්ඡන්ද හේතු කොටගෙන ඔන්න ප්‍රතිඵලය හැටියට උක සිද්ධ වෙනවා කියන එක අපිට පේනවා. එතකොට මේක මෙත්තාව, මේක දැනගෙන මෙත්තාව පවත් ගන්න ඕනේ. මේක නොසලී මේ කාරණා පහෙන් නොසලී පවතිනවා කියන එක. එතකොට මෙතන ඔය චිත්තය කියන එක සකස් කිරීම කියන එක ලාභයක් කියලා නොගනිනවා නම් දැන් මං කියවන එක පැත්තකින් සකස් කිරීම කියන එක තියෙනවා, යටපැත්තෙන් මේන්ටනන්ස් කියවා නේද? එතකොට ඒ කියන්නේ චිත්තය සකස් කිරීම ලාභය කියලා නොගනිනවා නම් ඒකේ පැවතීම ලාභයයි කියලා නොගනිනවා නම් මේන්ටනන්ස් කියන්නේ ඒකනේ. කැඩුනහම මේන්ටේන් කරනවා ඒක පැවතීම ලාභයක් කියලා. මෙන්න මේක ගන්නෙ නැත්තම් කෙනෙකුට ආයු සංස්කාරය කියන එක අතහරින්න පුළුවන්. ආයු සංස්කාරය අතහරින්න ඕනෝකයි තියෙන්නේ. ඒක ලාභයක් කියලා ගන්න නැති වෙන්න ඕනේ. චිත්තේ කියන එක සකස් කිරීම ලාභයයි කියලා ගන්නෙ නැහැ. ඒකේ පැවතීම ලාභයයි කියලා ගන්නෙ නැහැ. අන්න ඒ අවස්ථාවේදී පුද්ගලයාට කැමති නම් ඒ ආයු සංස්කාරය කියන එක අතහැරීම කියන එක කරන්න පුළුවන්. ඉතින් දැන් අපි ටිකකට ඉස්සෙල්ලා අර ටී කප් එකේ භාවනාවක් කළා. අනාශ්‍රව චිත්තේ කියන එක නේද? එතකොට ඒකෙදී පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් මොකද මේ වෙලා තියෙන්නේ කියලා ඔයගොල්ලෝ දැන් දැක්ක මේ කාමච්ඡන්දයේ ඉඳන් මේ ඉරක් ආවා කියලා දුස්සීල භාවය කියන්නේ නේද? ඉතින් මෙතනින් පල්ලෙහා ගියාන් පස්සේ ඉතින් මරණේ හිම නිතියෙන්නේ. මරණේ පරිදේවේ කියන කතාව තමයි මේකේ තියෙන්නේ නේද? එතකොට අපි දැක්ක මෙන්න මේ බාර් එකක් තියෙනවා. එහෙනම් පොල්ලක් තියෙනවා කියලා හිතන්න මේ කාමච්ඡන්දයේ ඉඳන් මේ පැත්තට මෙහෙම දුස්සීල භාවය සහිතව පොල්ලක් තියෙනවා. එතකොට මේ පොල්ල අපි පොඩ පොඩ කරකවනවා දැන්. කොහොමද කරකවන්නේ? මෙහෙම තියෙන එක අපි මෙහෙම හරවන්න යනවා. කොහොමද හරවන්නේ? මුලින්ම පරිදේවයේ ඉඳන් ඔන්න ගියා ශෝකයට. උඩ පොල්ලේ මේ පැත්තේ කෙරෝල කබලින්කාර ආහාරයේ ඉඳන් ආවා සංඥාවට. ඊට පස්සේ තව පොල්ල දැන් මේ පාර මෙහෙම වෙච්ච එක දැන් අපි ශෝකයේ ඉඳන් යනවා දෝමනස්සේට. එතකොට මොකද වෙන්නේ? මෙතනින් ආව චේතනාව වෙනක. ඊට පස්සේ අපි කියවනේ ප්‍රිය විප්‍රයෝගයේ ඉඳන් අපි යනවා කියලා දුක්ඛයට. එතකොට මෙතන චේතනාවෙන් තිබිච්ච එක ආවා විඥානය කියන තැන. ඒක නේද මේ වෙලා තියෙන්නේ. මෙහෙම තිවිච්ච පොල්ල තමයි මේ අනිත් පැත්තට හැරිලා තියෙන්නේ. මෙතනින් පටන් ගත්තා මේක සම්පූර්ණයෙන් කරකෙව්වා. අර ටීකප් එකේ ඒක බලපු එක කිනාට පේනවා මෙන්න මෙච්චරයි මේකේ වෙලා තියෙන්නේ කියලා. එතකොට තමන් කාමච්ඡන්දේ පටන් අරගෙන එතනින් දුස්සීල භාවයට ගිහිල්ලා අන්තිමට අත්ත මේ නිත්‍යයි කියන ගත්තා අත්තවාද උපාදානයේ ඉඳන් අත්තවා පටිලාභය දක්වා ගමන් කරායි කියන එක පේනවා. එතකොට ඕගොල්ලෝ භාවනාවට භාවිතා කරන්න ඕනේ ඩයග්‍රෑම් එක. මේ ඩයග්‍රෑම් එකේ අර කාමච්ඡන්දේ ඉඳන් මෙතන මේ දුස්සීල භාවයේ ඇති වෙලා ඒකෙන් ඇති වෙන මානිය අත්තයි ඉඳන් නිත්‍යයට ගියා. මේක දිගේ පල්ලෙහාට බැහැලා අත්තවාද උපාදානෙන් අත්තවාව පටිලාභය දක්වා යනවා කියන එක තේරෙනවා. ඒතකොට ටී ෆැක්ටරි එකේ කතාවත් එක්ක බලුවාම ඔකුල්ලන් අර තේකොළ ලාභයි කිවි ප්‍රොඩක්ට් එකට හොඳයි කිවි හැදෙන වේදනාව හොඳයි කියන එක කල්පනා. එතකොට මේ වේදනාව කියන එක තමන් අතහරිනවා නම් මේකෙන් මං මේ වේදනාව නිසා මං ඉන්නවා කියන එක අතහරිනවා නම් අර මානෙනි කියන්නේ ඔහොම ඉන්නේ හොඳයි කියන කතාව නේද? දුක්ඛය ඇති වෙන එක. එතකොට ඒ තණ්හාව අතහරිනවා නම් භවආශ්‍රය කියන එක අඩු වෙලා ගිහිල්ලා ඒක නිසා මං ඉන්නවා කියන එක අයින් වෙනවා කියන එක තමන්ට හිතන්න පුළුවන්කම කියන එක තියෙනවා. එතකොට අපි ඊළඟ 9 වෙනි කොලේට ගියොත් ඕක සාරාංශ වශයෙන් මෙතන තේනවා. 9 වෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා. මෙතන පෙන්නනවා ඕගලන්ට සුභ කියන සංඥාව. ඒ සුභ කියන සංඥාවෙන් කෙලීම මෙතන මානිය කියන එක ලකුණු කරලා තියෙනවා. එතකොට මානිය කියන්නේ මොකද්ද? එයා කියනවා සුභ වූ දේම හොඳයි කියලා මානිය විසින් කියනවා. ඒක තමයි එයා කියන්නේ. මානිය කියනවා සුභ වෙච්ච දේම තමයි හොඳ කියලා. ඒක කොච්චර දුරට යනවද මේ ධර්මයේ නේද? රූපයත් එක්ක මේ ඇවිල්ලා තියෙන සුභ කතාව ඇවිල්ලා තියෙන්නේ. මානිය අන්තිමට කියන්නේ ඔන්න ඕකනේ. සුභ වෙච්ච දේ තමයි හොඳයි කියන එක කියන්නේ. ඉතින් ඒක තමයි රාතන් වහන්සේ පෙන්නුවේ. මේ ළඟකදී පෙන්නවා ඔය ඕනම කෙනෙක් ගත්තාම මේ රූපය කියන එක ටච් කරනවා. නැත්තම් සංඥාව බිඳෙනවා. එතකොට නෙව සංඥා නා සංඥා යතන ලාභියත් සියුම්ව. ඒ රූපය කියන එක ටච් කරනවා. සංඥාවෙන් හැදිච්ච රූපය කියන එක. හරි යම්ුරු අර්ථයක් ඒක තියෙනවා. එතකොට මේ සුභ සංඥාවෙන් මෙතන මේ අපිට මේ මානිය කියන කතාව ඇති වෙලා තියෙනවා. ඉතින් මේකේ පේනවා යටින් අහංකාරය අහිංකාර කියන එක ලාගුණලා තියෙනවා. අයි මේකින් කියන එක අහංකාරය කියලා සිංහලෙන් කියනවා. උඩ තියෙනවා මමංකාරය කියන එක මමින්කාර කියලා පාලි භාෂාවෙන් කියනවා. මයි මේකින් කියන එක. මේකෙන් මොකද්ද වෙන්නේ? මේ මානිය මගින් අපි දන්නවා අර අත්තා ඉඳන් නිත්‍යට යන්න යක් එකක් ගහනවා කියන එක නේද? ඒකනේ අපි ඉස්සෙල්ලා බැලුවේ. එතකොට මේ මනෝ සංජේතන ආහාරයේ ඉඳන් අපි අත්තවාද උපාදානිය කියන එකට යනවා. ඒක තමයි තියෙන්නේ. ඉතින් අත්තවාද උපාදානිය නිසා තමයි අපි ඉපදීම කියන එක තියෙන්නේ. අකනිට බ්‍රහ්ම ලෝකේ ඉපදුණාත් අත්තවාද උපාදානිය නිසා තමයි ඒක ඉපදීම කියන එක තියෙන්නේ. එතකොට මම මෙතෙන්දී මට තේරුණා මේ අන්තිමට මේ උත්තරේ මොකක්ද තියෙන්නේ? මේ බයෙන් අගතියට යනවා කියන එකනේ තියෙන්නේ. බයෙන් අගතියට යනවා මේ මනෝ සංජේතන ආහාරයෙන් පාරේ ගිහිල්ලා බයෙන් අගතියට යනවා කියන එකයි තියෙන්නේ. එතකොට මම කල්පනා කළා මට තේරුණා මේ ලෝකේ රහත් නොවිච්ච සියලුම සත්‍යයන් මේ තමන් හදන මේ චිත්ත සංස්කාරයන් බිඳිනවා කියලා බයට පත්ව සිටිනවා හැමෝම ඒකයි හැම එක්කෙනෙක්ම. මේක මට මුළු දැනුණා මේ මුළු ලෝකෙටම සාධාරණ ධර්මයක්. හැම සත්‍යයකම බයෙන් ඉන්නවා කියලා දැනගෙන මේ මුළු ලෝකේ සියලුම සත්‍යයන්ට ඒ කියන්නේ ධානා තලවල ඉන්නා වූ සත්‍යයන්ට පවයි මෙත්තාව කියන එක මේ මොකද රහත් වෙලා නැත්තම් ඕන කෙනෙක් ඉන්නේ අර තමන් හදන සංස්කාරී මිදේ කියලා බය වෙලා කියන එක තියෙනවා. ඉතින් සුභ කියලා අරගෙන ඉතින් ওই කතාවනේ ඇවිල්ලා තියෙන අත්වාද උපාදානට යනවා අත්බව පටිලාභේ. ඉතින් මේක බිඳෙනවා නම් මේක හෙල්ලෙනවා නම් ගැස්සෙනවා. දැන් මම කියන්නේ ඒකනේ අර අපි දැන් පොඩ්ඩක් ගෑස් එකක් ඇවිල්ලා මෙතනින් පොඩ්ඩක් පපුව තද වෙනකොට හිතනවා අනේ මට හાર્ට්ද මැරෙයිද කියලා තියෙනවා නේද? අන්න ඒ වගේ තමයි මෙතන පොඩි දෙයකින් හෙල්ලෙනකොට අපි හෙල්ලෙනවා. මොකද ඒක උඩ තමයි මේක ගොඩ නැගිලා තියෙන්නේ. ওই විදිහට විඤ්ඤායේ පැවැත්වීමෙන් අපි ගොඩ නැගිලා තියෙන්නේ. ඒක නිසා ඒක එක කෑල්ලක් හෙල්ලෙනකොට දැන් මේ ගෙදර එක කණුවක් හෙල්ලෙනකොට බය වෙනවනේ. මුළු ගේම හෙල්ලෙන්න ඕනේ නැහැ. පොඩ්ඩක් එහාට වුණා නම් ඇති. ඒක වගේ තමයි මේකත් පොඩ්ඩක් හෙල්ලෙනවා නම් ඒක තියෙනවා. එතකොට මෙතන මේ අහං විසින් මමන්ට කියනවා මෙන්න මෙහෙම ධර්මයක්. ওই ইহත ධර්මය යා තමයි කියන්නේ. යා කියනවා අත්ත බිඳේ පය බුරුලෙන් තබාවරින් කියලා. ඒක අර සින්දුවක් තියෙනව නේද? ඒක කියන්නේ මොකද්ද මේ අත අත්ත දිගේ හිමින් එන්න ඕනි. පය බුරුලෙන් තියෙන්න ඕනේ, නැත්තම් මේක කඩාගෙන වැටෙන. එතකොට මේ වෙලාවේදී මේ මමන් තමයි ඇහැ වෙලා තියෙන්නේ. ඒ අර සුබ වෙච්ච ඇස. මොකද මෙයා කියන්නේ මේ පරිස්සමෙන් එන්න කියලා. මොකද අහං හරියට මේක හදලා නැහැ. එයා බයයි මමන්ගේ මේක කැඩේ කියලා. මේක හරියට නිකන් අර බඩු බාසුන් නැහැ වගේ. බඩු බාසුන් නැහැ ගෝලයයි වගේ. එතකොට මේ ගෝලයට පුරුදු කරන්නත් ඕනේ. හැබැයි බඩු බාසුන් නැහැ බයයි නියන දෙන්න. මොකද නියන වැරදිට ගැහුවට නියන කැඩලා යනවා. ඒ වගේම ලී ටික මෙය වෙලා යනවා. දැන් මහත්ය අරන් දීලා තියෙන ලී මෙච්චරයි. එතකොට දැන් බඩු බාසුන් නැහැ මේක දෙනවා දීලා පරිස්සමින් බලාගෙන ඉන්නවා මෙයාගේ මේක ගහනකොට මේ ලී ටික කැඩලා යයිද නියන කැඩලා යයිද කියලා. ආන් ඒ වගේ තමයි අහනුයි මමුනේ. අහන් කියන මම මේක බොහොම අමාරුයි මේ හදලා තියෙන්නේ. මොකද එයාට මාස 10යි හම්බුනේ අර බඩට ගිහිල්ලා. මාස 10යි ජොබ් එකෙන් හතපු එක නෙහැ කනනාසේ කියන්නේ නේද? එතකොට ඒක පරිස්සමින් පාවිච්චි කරන්න. ඕන ඕන විදිහට මේව කරන්නේ නැතුව. අන්නේ අර්ථයයි ඔකෙදී. එතකොට මේව බිදේ කියලා තමයි මේ බය කියන එක තියෙන්නේ කියන එක තියෙන්නේ. එතකොට දැන් අපි පැහැදිලි කළා අපි භාවනාවට ගන්න එක. දැන් අපි ආපහු සූත්‍ර දේශනාවට ගිහිල්ලා බලමු. එතකොට එක්බිති භාගතුන් වහන්සේ අනද තෙරුන් බණවා ආනන්දේනි යම් දිවා විහරණයට කලයි කියලා සිතනවාද ඒකට යන්නේ කියලා කිව්වා. එසේ වහන්සේ කියා ආනන්ද හාමුදුරු භාගතුන් වහන්සේට පිළිවඳන් දී ඒ හුනස්නේ නැගිට භාගතුන් වහන්සේ සකසා වැඳ වැඳගෙන කොට නුදුරේ එක්තරා රුක් මුලක් අනු ඉඳගත්තා. එතකොට ඒ වෙලාවේදී මේ පවිතු මාරයා ඇවිල්ලා ආනන්ද හාමුදුරුවන් ඉක්ම ගියේ බොහෝ කාලයකින් භාගතුන් වහන්සේට ආයෙළඹෙලා එකත් පසෙ ඉඳලා මාරදීව පුත්‍රයා කියනවා වහන්ස භාගතුන් වහන්සේ දැන් පිරුණම් පාන කියලා. සුගතියෝ පිරුණම් පාත්තා. දැන් භාගතුන් වහන්සේට පිරුණම් කාල පාන්න කාලය කියලා. වහන්ස යම්තාක්කල් මේ සව්වන් ශ්‍රාවකයන් මේ මහණු වික්තද විනීතද විසරද බවට පැමිණියේද යෝගාක්ෂේම බෞද්ධ ධර්ම දර ධම්මානුදාමි ප්‍රතිපatti සම්මය ප්‍රතිපatti අනුරූප ධර්මයෙන් හැසිරෙන සුළුද ආචාර්ය වාරයේගෙන උගන්වන්නාහුද කියවන්නාහුද පවසන්නාහුද පිළිටවන්නාහුද හෙලිකරන්නාහුද බෙදා දක්වන්නාහුද ප්‍රකට කරන්නාහුද උපන් පරවාදී කරුණ සහිත මොනවට නිග්‍රහ නැයාකට දහම් දෙසන්නාහුද එතෙක් මම පිරුණම් පාන්නේ කියලා භාගතුන් වහන්සේ විසින් වදාරණක් දෙන්නේ. ඒ කියන්නේ මාර්යාට බණක් කියලා දෙනවා. මම හිතන්නේ බුදුහාමුදුරුව මේවා වෙනකන් මම මේ නිවන් දකින්නේ නැහැ කියලා. වහන්ස දැන් භාගතුන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුන් වහන්සේලා විනීතයි විසරදයි යෝගක්ෂේම ඒ කියන්නේ මේ පෙන්නනවා මේ අනිත්‍යයට බණ කියලා දෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒ තරම් දක්ෂතාවයට ඒගොල්ලෝපත් වෙලා තියෙන ප්‍රකට කරනවා අනිත්‍යය පිටාය ඇවිල්ලා ධර්මයේ කිව්වහම ඒක වැරදි කියන එක ඒවා ඒක පෙන්නා දෙන්න පුළුවන් ඒකේ ඒ தත්ත්වයටපත් වෙලා තියෙන. එතකොට බුදුහාමුදුරුව ආපහු කියලා තිනවා මේ මෙහෙණින් වහන්සේලා ඒ தත්ත්වයට පත් වෙනකම් ශ්‍රාවක මෙහෙණු මේ தත්ත්වයට පත් වෙනකම් මම පිරුණම් පාන්නේ නැහැ කියලා මේනින් වහන්සේලටත් දැන් ධර්මීය විදිහට කියන්න පුළුවන් හැමතැනම පැතිරිලා තියෙනවා. ඒ වගේ උපාසකයන් මේ தත්ත්වයට පත් වෙනකම් වෙන්නේ නැහැ කියනවා. ඒ උපාසකයන්ටත් ඒ தත්ත්වේ පුළුවන්. ඊළඟට උපාසිකාවන් මේ தත්ත්වයට එනකම් වෙන්නේ නැහැ කියලා කිව්වා. දැන් උපාසිකාවන්ටත් ඒ தත්ත්වයට පත් වෙන්න පුළුවන් කියලා මේ කියනවා. ඊට පස්සේ ආයෙත් කියනවා පවිත යම් තාක්කල් මගේ මේ ශාසනය සමෘද්ධ වෙනකම් පවපුල් වෙනකම් පොස්පර ස්ථಿತಿ ඒ වගේම පැතිරෙනකම් හැමතැනම වයිඩ්ලි ස්ප්‍රෙඩ් කියන එක ඒ බෝධිනාත ප්‍රකට වෙනකම් නොවනති දෙවිනිසුන් හැමදෙනා විසින් මොනවට ප්‍රකාශිත නොවේද ඒ තාක් මම පිරුණම් පාන්නේ නැහැ කියලා තිනවා. දැන් ඒකත් ඒ විදිහටම ප්‍රකට වෙලා පැතිරලා තියෙනවා කියලා දැන් භාග්‍යතුන් වහන්සේට පිරුණම් පාන්න කල්ලේ කියලා. මෙහෙම කිව්වම බුදුහාමුදුරුවෝ දේ කියනවා මේ මාරයට පවිත තෝ නිරුත්සකව නිරුත්සක වේල කියලා කියන්නේ වෙහෙසෙන්න එපා. දැන් මේක ඉල්ලනවනේ මෙහෙමයි කියලා වෙහෙසෙන්න එපා කිව්වා. නොබෝ කලකින් තථාගතයන් වහන්සේ පිරිනුවම් පාන්නේ කියලා මේකට තුන් මාස තුන කියවෑමෙන් තථාගතයන් වහන්සේ පිරිනුවම් පානවා කියලා ඒ භාගතුන් වහන්සේ චාපාල චෛත්‍යයේදී එළඹ සිටි සිහියත්තාව නොවනින් පිරිසිදු දක්නා වූ ආය සංස්කාරයේ අතහැරියා කියලා. ඉතින් මේ වෙලාවේදී මහත් භූමිකම්පාවක් වුණාය කියලා ඒක කියනවා. ඉතින් ඒ කියලා බුදුහාමුදුරුව මෙන්න මේ ගාතාවක් දේශනා කරනවා. මේ පුනර්භවය සකස් කරන බෞද්ධපත්තියට කාරණා වූ කාමාවචර රූපාවචර කර්මද අරූපාවචර කර්මද තථාගතයන් දෙමින් අතහැරියා කියලා. එලා මේ සමාහිත වූයේ තමා කෙරෙහි කෙලස් කවචයක් මෙන් බිඳ දැම්මා කියලා. ඒ කියන්නේ අර කෝට් එකක් දැන් යුද්ධයකට ගියාම එහෙම අර ඊතලයකින් ඉරලා දාන්න පුළුවන් නේ, විදලවා ආන්නේ වගේ විදලා දැම්මායි කියලා. මේ භවගාමි කර්මයන් ආර්ය මාර්ගයෙන් අත්හලායි කියලා මේ විදිහට මේ මතු ඒකට ආපහු මේ සමෝවදීමින් සමෝවදී ආය සංස්කාරය අතහැරියා කියලා කියනවා. ඉතින් මේ ගාතාව තියෙන පිටකෝපදේශයේ ඔක පැහැදිලි කරනවා. ඔය ගාතාවේ තියෙන තුලම තලංච සම්භවං භව සංකාර වස්සජ්ජ මුනි අජ්ජත්තරතු සමාහිති අබිද්ධා කවච මිත්ත සම්භවಂತಿ කියලා කියනවා. ඒ තුලම තලං කියලා කියන්නේ ඒ තුලනේ කරන්න පුළුවන් දේවල් තියෙනවා. දැන් කෙනෙකුට කියන්න පුළුවන් මේ කෑමේ රස මෙච්චරයි කියලා. එතකොට කාමයේ කියන එක තුලනේ කරන්න පුළුවන් මෙන්න මේ ප්‍රමාණයයි කියලා. මේකේ ආස්වාදයේ මෙච්චරයි, ආදීනවේ මෙච්චරයි කියලා කියන්න පුළුවන් කමක් තියෙනවා. අතුලයි කියලා කියන්නේ ඔය ලංකාවේ මිනිස්සු එහෙම දාන්නේ අතුලයි කියලා නමක් නේද? අතුලයි කියලා කියන්නේ තුලනේ කරන්න බෑ. එතකොට නිර්වාණය කියන එක අතුලයි. ඉතින් ඒක ඔය අමෝහය කියන එක තර්ථ දක්වලා තියෙන්නේ ඔන්න ඔතන තමයි. ඒ පිටකෝපදේශී පිටු 90 එතන පෙන්නනවා නිබ්බාණං රතනන්ති කරිත්වා ආශ්චර්ය භාවේන අතුලං. නිර්වාණය කියන එක රතනයක්. ඒක ආශ්චර්ය භාවයෙන් අතුලයි. තත්ත කුසලස්ස අභිසම්භවා ඥානේන පස්සන අයං අමෝහෝ. ඒ කුසලයේ කියන එක ඒක සඳහා ඉදීමක් කරනවාද? ඒ දැන ගැනීමක් තියනවාද? ඒක අමෝහයයි කියලා පෙන්නනවා. එතකොට මේ විදිහට පෙන්නන මේ අජ්ජත්තරතෝ සමාහිතය විකේප පටිසහරණං කියන එක ඒකත් පැහැදිලි කළේ උතන අදෝසී කියලා කියන්නේ මෙන්න මේකයි කියන එක. එතකොට අජ්ජත්තරතෝ සමාහිතය විකේප පටිසහරණං කියලා කියන්නේ අපි හිතනවා යම් කිසි සමාහිත භවකින් ජීවත් වෙලා ඉන්න පුළුවන් කියලා. මේ මනුස්ස ලෝකේ මනුස්සයා හැටියට ඉන්න පුළුවන් කියලා හිතනවා. එහෙම එකතු මේ විදිහට. ඊට පස්සේ ආයෙත් කල්පනා කරනවා මේවා අතහැරලා ප්‍රථම ධානයෙන් මට ඉන්න පුළුවන් කියලා. ආයෙත් හිතනවා මේ ဒုတိය ධානයෙන් තුන්වෙනි ධානයෙන් නෙම සංඥා නා සංඥායතන මේ එකකින්වත් ඉන්න බෑ මං කියුවේ. අර ලිස්සන තැනක තමයි ඉන්නේ. ලිස්ස ලිස්ස පල්ලෙහාට වැටෙනවා ඇරෙන්න. ඒ මනුස්සයාට ඉන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඔය කිසිම තැනක ඉන්න බෑයි කියන එක තේරුම් අරගෙන ඒ මේකේ ඉන්න පුළුවන් කියලා හිතන එක කියන්නේ අභිජ්ජාව ඇති වෙලා තියෙන, මාන්නයක් ඇති වෙලා තියෙනවා, නිත්‍යභාවයක් මට මෙහෙම ඉන්න පුළුවන් කියන එක. ඒක සම්පූර්ණයෙන් අයින් කළා දැම්මා. අර හරියට කෝට් එකක් අර ඊතලයක් විදලා දෙකට පල්ලා දැම්මා වගේ මේක අයින් කරා කියන එකයි. කුණ්‍ය ගැලෙව්වා. අන්න ඒ වගේ අර්ථයක් තමයි එතන ඔතේ තියෙන්නේ. එතකොට යාපව සංස්කාර හදන්න මේක නෑ. ඒ කියන්නේ අර 3 මාසකින් පස්සේ තථාගතයන් වහන්සේ ඉතින් සම්පූර්ණයෙන් මේ කතාව ඉවරයි තිරුණම් පානවා කියන එක. ඒක පෙන්නේ. එතකොට ඒක තමයි මේ සූත්‍ර දේශනාවේ තියෙන්නේ. එතකොට ඕගොල්ලෝ මේ ඉදි මේ භාවනාවට අපි කිව්වා අපි භාවිතා කරන්නේ මේ මෙන්න මේ ඩයග්‍රෑම් එක. ඒ කියන්නේ අටවෙනියට තියෙනා වූ මේ ඩයග්‍රෑම් එක. එතෙන්දී භාවිතා කරන්නේ මොකද්ද අපි? දැන් ඕගොල්ලෝ පටන් ගන්නකොට පටන් ගන්නේ මුලින්. ඒ කියන්නේ අපි පටන් ගන්නවා අර මේ ඉදි ඩයග්‍රෑම් එකේ නේද? මෙතන මෙතන පෙන්වන විරියෙන් ඡන්දේ මේ දුක්ඛ ප්‍රතිපදා දන්දා විඤ්ඤාව ඒක භාවිතා කරලා තමයි අපි මේ ඡන්ද සමාධිය කියන එක ඇති වෙන්නේ. ඉතින් මේ ඡන්ද සමාධියෙන් චිත්තේ චිත්තේ විමංසාව විමංසාවෙන් ඉඳන් විරියට යන එක. අපි පෙන්වුවා මේ චිත්ත සමාධිය ඉඳන් චිත්ත සමාධිය තියෙන නම් මෙත්තාව තියෙන්න ඕනේ කියන එක පෙන්වුවා. චිත්ත සමාධිය ඉඳන් විමංසාවට යනකොට අපි කිව්වා අර මුසාවාද පරුසාවාච කියන ඒවා ඇකිලෙන්න ඕනේ කියලා. ඊට පස්සේ අර මයින්ඩ් ෆැක්ටර් එකේ කතාව පෙන්වුවේ විමංසාවෙන් ඉඳන් විරියට යන්න තමයි මේ ප්‍රොඩක්ට් එකක් හැටියට කොහොමද අපි අත්වාද උපාදානයේ ඉඳන් අත්බව ප්‍රතිලාභය දක්වා අපි යන්නේ කොහොමද? අපි යන්නේ කොහොමද? මොකක් හරි ඉඳන් නිට්ටයයි කියලා අපි වක් කරනවා, වැක් කරනවා නම් අත්වාද උපාදානයේ ඉඳන් අත්බව ප්‍රතිලාභය දක්වා අපි පල්ලෙහාට එනවා කියන එක තේරෙනවා. එතකොට අපිට තේරුණා මෙන්න මේක සිද්ධ වෙන්නේ අපි ඔය වේදනාවන්ට අගයන් දීලා. ඒකෙන් තණ්හාව වෙලා ඒකෙන් තමයි මේ කතාව සිද්ධ වෙන්නේ. එතකොට මම භවආශ්‍රය මෙහෙම පවතිනවා කියන එක මම අයින් කරනවා නම් ඒ කියන්නේ මම කරුණාවෙන් අප්‍රමාණට යනවා නම් මම කියන්නේ නැහැ මේ ඉන්නේ මේ වේදනාව සඳහා ඇහැ ඕනී කියන කතාව මම කියන්නේ නැහැ. අන්නකොට එතෙන්දී මට පුළුවන්කම තියෙනවා මේ වේදනාව කරුණාවෙන් අප්‍රමාණට යනකොට වේදනාව නිසා මම ඉන්නවා කියන කතාව මගේ බැහැලා යනවා. එතකොට අන්නේ අර්ථය තමයි භාවිතා කරනවා. භාවිතා කළා මේ අටවෙනි ඩයග්‍රෑම් එකට ආවහම මෙන්න මෙතන එක හොඳට බලනවා. මෙතන හොඳට බලනවා කියලා කියන්නේ මේ මට කාමච්ඡන්දේ නිසා මට මෙන්න මේ විදිහට දෝෂාරෝපණ සිද්ධිය දුස්සීල භාවය කියන එක ඇති වෙනවා. ඒ දුස්සීල භාවය නිසා මට මාන්නේ කියන එක ඇති වෙනවා. මාන්නේ කියන එක තියෙනවා නම් අත්තයිඳන් නිත්‍යයට යනවා. මේක නිසා මගේ ඉපදීම කියන එක වෙනවා. අත්තවාදු උපාදානයේ ඉඳන් අත්තභාව පටිලාභයට යනවා කියන එක. ඉතින් අරක මතක තියෙනවා නම් අර ඉස්සෙල්ලා වාගේ අර ක්‍රොස් එක මේක හැදුනේ කොහොමද කියන එක ඔන්නම් අර ටීකප් එකත් එක්ක කරකෝල බලන්නත් පුළුවන් කම තියෙනවා. මෙච්චර තමයි මේක හැදිලා තියෙන්නේ වෙන එකක් නෙවෙයි. එතකොට මේක තමයි කරන්න තියෙන භාවනාව.